අරු WDJ සෙනවිරත්න මහත්මයා විනාඩි 9ක කාලයක් තියෙනවා. ඕඩර් ප්ලීස් මූලාසනයේට ගරු ශානක්‍ර ආසමානික මහත්මයා එනවා.
කතා කරන්න අවන්ත.
කම්කරු අමාත්‍යංශය, ඒ වගේම විදේශ රැකියා අමාත්‍යංශය, ඒ වගේම නිවාස සහ නාගරික සංවර්ධන අමාත්‍යංශය කියන වැදගත් අමාත්‍යංශ කීපයක් අද දින සාකච්ඡාවට ගන්න වෙලාවේ වචන කීපයක් කතා කරන්න අවස්ථාව ලැබීම ගැන සන්තෝෂ වෙනවා. අපි දන්නවා කම්කරු අමාත්‍යංශය මේ රටේ 60 ලක්ෂයක් වන පෞද්ගලික අංශයේ වැඩ කරන ජනතාවගේ ප්‍රශ්න විසඳීමට තිබෙන ආයතනය. ඒ අයට යම් කිසි ප්‍රශ්නයක් ඇති විට, නැත්නම් එයාගේ අයිතිවාසිකම් උල්ලංඝනය කරන විට ඒ අය පැමිණි කරන්නේ කම්කරු අමාත්‍යංශයට. ඒ නිසා කම්කරු අමාත්‍යංශයේ වැඩ කටයුතු ගැන අපි කාගෙත් අවධානය හැමදාම තිබෙනවා. එතකොට පෞද්ගලික කාලය තුළ මම කියන්නට ඕන කම්කරු අමාත්‍යංශයේ යම් කිසි වැදගත් පියවර ගණනාවක් ගත්තා. ඒ පියවර ගත්තත් සමහර තැන්වල තියෙනවා තාමත් මේ කටයුතු අවසාන වෙලා නැත්නම් පරිපූර්ණ වෙලා නැහැ. එකක් තමයි පෞද්ගලික අංශයේ අවම වැටුම. මොකද මම කම්කරු ඇමතිවරයා වශයෙන් ගිද්දී රුපියල් 7500ක් තමයි තිබුණේ අවම වැටුම. මම මේක 10000 කළා. නිමල් සිරිපාද ඇමතිතුමා මේක 12500 කළා. එතකොට ඒ අනුව දැන් රුපියල් 16000ක් විතර අවම වැටුම වශයෙන් ගැනෙනවා. දැන් මෑතකදී මම හිතනවා තීන්දුවක් ගත්ත ගරු ඇමතිතුමනි රුපියල් 21000 කරන්න. ඒ සේවය පක්ෂයකට එකඟ වුණා. නමුත් තාම මේක ගැසට් වෙලා නැහැ. ඒ නිසා මේක ගෙවෙන්නේ නැහැ. ඒක නිසා කරුණාකරලා මේකට මම පියවර ගන්න. මොකද කම්කරු වෘත්තීය සමිතිය ඉල්ලනවා රුපියල් 26000ක් මං හිතන්නේ 24000ක්. නමුත් දැන්ට 21000ක් එකඟ වෙලා තියෙන නිසා ඒක ගැසට් කරන්න ඒකෙම අවුරුදු 3-4ක් අපිට යන්නට පුළුවන්කම ලැබේ. ඊළඟට මම විශේෂයෙන් මතක් කරන්න ඕනේ අපේ රටේ මේ කම්කරු නීති ඉස්සෙල්ලාම ක්‍රියාත්මක කරන්න පටන් ගත්තේ 1925 ඉඳන්. 1925 ආරම්භ වෙලා මේ වෙනකොට 50ක් පමණ තියෙනවා මේ ශිෂ්‍යයෝ අනුමත වෙච්ච 50ක් පමණ. එයින් 15ක් පමණ තමයි පදනම් වෙන්නේ අද මේ කටයුතු කළමනාකරණය කරන්න. මේ කම්කරුවන්ගේ අයිතිවාසිකම් ගැන, ඒ වගේ මේ ගෑගේ ප්‍රශ්න සම්බන්ධව කටයුතු කිරීමේදී 15ක් පමණ පදනම් වෙනවා. එතකොට මේ සියල්ලම මම හිතනවා අද එකකට එකක් සම්බන්ධ නැහැ. මේක පොහු ජනාධිපතිතුමා පොහුගේ අයවැය වාර්තාවෙත් ප්‍රකාශ කළා. එකකට එකකට එකක් සම්බන්ධ නැති, ඒ වගේම විශාල 50 සංඛ්‍යාවක් මේ ශිෂ්‍යයෝ තියෙනවා. මේ සියල්ලම එකතු කරලා අවශ්‍ය ආකාරයට මේවා අදට ගැලපෙන විදිහට එක 50ක් සම්බන්ධ කරන්නට ඕන කියලා කිව්වා. ඒක මං හිතනවා ඉතා හොඳයි. හැබැයි අපි කල්පනාකාරී වෙන්නට ඕනේ මේක කම්කරුවන්ගේ අයිතිවාසිකම් ඒ අයට භුක්ති විඳින්න බැරි වෙන විදිහට මේ 51 ගොන්නකට ගේන එක එච්චර ඥානවන්ත වෙන්නේ නැහැ. මොකද ඒක රටේ ජනතාව අනුමත කරන්නේ නැහැ, වැඩි විශේෂයෙන් වැඩ කරන ජනතාව. ඒ ගැන විශේෂයෙන් අපි සලකලා බලන්න ඕනේ. මොකද අර සිංගල් ලේබල් ලෝ කියලා මේ මතයක් තියෙනවා, කතාවක් තිබුණා. මොකද ඉස්සෙල්ලා මේ ඇමරිකාවේ නාපු යෝජනාවක් ඒකට ඒ වෙලාවේ තුති සමිති විරුද්ධ වුණා. නමුත් ඒ தත්ත්වෙට අපි යනවා නම් ඒ සියලු පාර්ශ්වයන් එක සාකච්ඡා කරලා තමයි අපි තීන්දුව කරන්නට ඕනේ. ඒක අවශ්‍යයි. ඊළඟට මම මතක් කරන්නට ඕන නිකම් මතයක් තියෙනවා NLAC ගැන. ජාතික කම්කරු උපදේශක සභාව. මේක විස්තරව තියෙන මාසිකු සරයක් මුණ ගැහෙන්න ඕන කියලා. තමුන්වහන්සේ දන්නවා මම දෙවතාවක් මේ රටේ කම්කරු ඇමතිවරු වශයෙන් හිටියා. ඒ කාලේ තුල කෙනෙක් වරක් 1997 ඉඳලා 2000 දක්වා හිටියා. ඒ වගේම 2015 ඉඳලා 2017 දක්වා හිටියා. ඒ කාලේ තුල මේ රටේ වැඩ වර්ජන නැතුව, ඒ වගේම වෘත්ති සම්පියුල සහයෝගය ඇතුව මට වැඩ කරන්න පුළුවන්කම ලැබුණේ මේ NLAC එක හරහා. තෙන්දි අපිට මාසිකයට වරක් මේ පැවැත්වෙන සාකච්ඡාවේදී බොහෝ ප්‍රශ්න සාකච්ඡා කරලා විසඳගන්න පුළුවන්කම ලැබුණා. ඒ වගේම මම මතක් කරන්න ඕන උත්සව සමිති නායකයනොත් වක් වේලාවට මට සහයෝගය දුන්නා. ඒ කිසිම අවස්ථාවක ඒගොල්ලෝ මේ රටේ කාර්මික සාමය විනාශ කරන්න, කාර්මික සාමය කඩ කරන්න ඒගොල්ලෝ මහන්සි ගත්තේ නැහැ. හැම වෙලේම සහයෝගයෙන් වැඩ කරන්න කටයුතු කළා. ඒ නිසා මම ඔබතුමාගෙන පිළිරෝ කරුණාකරලා මේ ජාතික කම්කරු උපදේශක සභාව කැඳවන්නේ ඒක ඉන්න සේවය පක්ෂය සේවක පක්ෂය ඒ පක්ෂ නියෝජනය කරන නියෝජිතයෝ ඒ අයට සමග සාකච්ඡා කිරීමෙන් පුළුවන්කම ලැබෙනවා මේ ශ්‍රේෂ්ඨී වැඩ කටයුතු පැනවලදීනවා. හොඳයි, බොහොම හොඳයි. ඒ විදිහට කරන්නට කියලා. ඊළඟට මම වචන කීපයක් කතා කරන්න ඕනේ විදේශ රැකියා අංශිත. මොකද මේ විදේශ රැකියා අංශය මම පොඩ්ඩක් ඉතිහාසය කියන්නට ඕනේ. මම 1997 කම්කරු ඇමතිවරයෙක් පත් වුණාම මම තමයි ඉස්සෙල්ලාම මේ ආරක්ෂක නිවාස සංකල්පය ඇති කළේ. මොකද ඒ වෙනකොටත් අද වගේම තමයි විශාල අවුල් සහගත තත්ත්වයක්. මොකද අපි දන්නවා 1975 වැදියා ජාතීන්ගේ සමුළුව පැවැත්වුවට පස්සේ මැතිනිය එතුමිය මැද පෙරදිග රටවල්වල නායකයෝ අනිත් රටවල් වැදියා ජාතීන් නියෝජනය කරන නායකයෝ ලංකාවට අපි වෙලා සාකච්ඡා කරලා ගුවාක් දුරට ඉඩකට සලස්ස ගත්ත අපේ රටෙන් මේ ගෘහ සේවිකාවන් සහ අනිකුත් පුහුණු සේවිකයන් යවන්න. ඒ අවස්ථාවේ එයින් පස්සේ විශාල වශයෙන් විදේශ රැකියාව සඳහා අපේ රටෙන් කාන්තාවන් සහ නිත්‍යය යවන්න පටන් ගත්තා. නමුත් ක්‍රමානුකූල වැඩ පිළිලක් තිබුණේ නැහැ. නමුත් 1997 කම්පබ් ඇමතිවරයා වුණාට පස්සේ මේ කාරණේ අපි බොහොම අධ්‍යයනය කරලා සාකච්ඡා ගණනාවක් විදේශ ස්ථානාපතිවරු සමගත් කරලා රටවල් ගණනාවකම මේ සේෆ් හවුසස් හැදුවා. මේ අබුඩාබි ළඟට කුවේට් ඊළඟට දුබා මේ හුඟක් රටවල් හැදුවාට දැන් හුඟක් මතක නැහැ. මයිකල් ඕමාන් රටෙත් එකක් ඇතුළු. එතකොට ඒ රටවල් වල ඒ ඇති කරපු සේෆ් හවුසස් වල ඒ ඉන්න අපේ රටෙන් යන ශ්‍රමිකයන්ගේ සුබ සාධනය සලස්වන්න නිලධාරී කණ්ඩායම පළමුවෙනිවට මම යව්වා. යවලා ඒගොල්ලන්ට මාසික පුහුණුවක් දීලා යව්වා. ඒ කාලේ එච්චර කලබල තිබුණේ නැහැ. ඒක හොඳට ගියා. මොකද ඒ සේෆ් හවුස් දෙන්න සංඛ්‍යාව අඩුයි. ඒ සේෆ් හවුස් ඇති කරන තෙක් ඒ ඇයට එදා පිටරටවල ගිහිල්ලා යම් කිසි ආපදාට මුණ පාට සිද්ධ වුණාම ඒගොල්ලන්ට යන්න තැනක් තිබුණේ නැහැ. ගෙදරින් ආවට පස්සේ ඒගොල්ලෝ තානාපති කාර්යාලයට එනවා. තානාපති කාර්යාලයට ගියාම තානාපති නිලධාරීන් තමයි ඒගොල්ලන්ගේ සුබ සාධනය සැලැස්වීම බාරව හිටියේ. ඒගොල්ලෝ තානාපති කාර්යාලයටවත් ඇතුළට එන්න දෙන්නේ නැහැ. ඒගොල්ලෝ එළියෙන් තියෙනවා. විදුලි ගස් යට ඒගොල්ලෝ වාඩි වෙනවා. ඊටවට රැට පිටිපස්සේ කුස්සිය පැත්තේ තමයි ඒගොල්ලෝ නිදාගන්නේ. ඒ වගේම නැත්නම් ස්තූපේ නිදා ගන්නවා. ඒගොල්ලෝ ස්තූපේ නිදා ගත්තත් සාමාන්‍ය එළිය වැටෙන ඉස්සෙල් එතනින් නැගිටලා යන්න ඕනේ. මේ වගේ නොයේ අභ්‍යන්තර නීති වලට යට වෙලා තමයි එමිසු හිටියේ. එමිසු ඉතාම අපා දුක්ඛින්ද. නමුත් සේෆ් හවුස් සංකල්පයවට පස්සේ ඒ තත්ත්වෙ නැති වුණා. ඒතර අද ඒ තත්ත්වය දමතත් ටිකක් පහ මේ පහට බැලලා තියෙනවා මන්ත්‍රීතුමා කිව්වාගේ.
Honorable member you have 2 more minutes.
ආකාර දැන් කියනවා අඩුයි කියන එකයි පේන්නේ. මොකද විශේෂයෙන්ම දැන් සෞදි අරාබියාව ගත්තොත් මම හිතනවා 500,000 විතර ඉන්නු. ඒ වගේම කුවේට් රට වැනි කටා වැනි රටවල් වලත්
සෞදි
80,000. ඒ රටවල් වලත් 2,2,3 වශයෙන් තියෙනවා. එතකොට මේ විදිහට බැලුවාම මේනි සංඛ්‍යාවක් අතරින් යම් යම් ප්‍රශ්න ඇති කරගෙන එළියට බහින කාන්තාවන්ට විශේෂයෙන්ම ඒකට ආරක්ෂාව සැලැස්සෙන ඒ වැඩපිළිවෙල මිට වඩා පුළුල් වෙනට ඕනේ. එදාගත් සේෆ් හවුස් එකක් අදට ප්‍රමාණවත් වෙන්නේ නැහැ. ඒ නිසා පුළුවන් නම් තව එකක් ගන්න. මොකද හේතුව විශාල මුදලක් ඒ අය උපදව මේ රට එනවා. මොකද වර්ෂයකට බිලියන 7ක් 8ක් අපිට ලැබෙනවා විදේශ විනිවයෝසි. ඒක ලොකු ගාණක්. මොකද අපි විශාල වශයෙන් කෑ ගහන දවසේ පැය 24ම කතා කරන මේ සංචාරක ව්‍යාපාරයෙන් අපිට ලැබෙන්නේ බිලියන 4.5යි. මේගොල්ලන්ගෙන් අපිට ලැබෙනවා බිලියන 7ක් 8ක්. ඒ වගේ විශාල මුදලක් ලැබෙනකොට ඒගොල්ලන්ගේ ඒගොල්ලෝ ගැන අපි බලන්නට ඕන. ඉතින් අද ඇති වෙලා තියෙන ප්‍රශ්නේ තමුනාන්සල දන්නවා. අද ඕමානේ
Honorable member you have 1 more minute.
It will be those keeping ගුවාදුට අපිට මේ වෙළඳපොළ නැති වෙන්නත් පුළුවන්. ඒක නැති කර ගන්න හොඳ නැහැ. අපිට මෙතන පැහැදිලිව වෙලා තියෙන්නේ මොකද? අර විසිට් වීසා කියලා පහුගිය කාලේ වීසා නිකුත් කරා. විසිට් වීසා කියන්නේ සංචාරකින් වගේ ගිහිල්ලා ඉතින් එන්න පුළුවන් වෙන විදිහට තමයි වීසා නිකුත් වෙන්නේ. ඒ අය විදේශ නීති කාර්යාංශයේ අධීක්ෂණයට යට වෙන්නේ නැහැ. ඒකයි වරද. අපි විදේශ නීති කාර්යාංශයේ දොස් කියලා වැඩකුත් නැහැ. මොකද ඉතින් ලියාපදිංචි වුණොත් තමයි ඒගොල්ලන්ට ඒකෙත් බලයක් තියෙන්නේ. ඒ ලියාපදිංචි නොවි විසිට් වීසා අරගෙන ගියාම ඒගොල්ලෝ කාගේවත් යටතේ නෙවෙයි ඉන්නේ. ඒගොල්ලෝ සම්බන්ධ වෙන්නේ ඒගොල්ලෝ යවන ඒජන්සි කරුවා එක්ක විතරයි. සමහර ඒජන්සි කරුවෝ ඉතාමත් දූෂණයට නැඹුරු වෙච්ච අය පුළුවන්තරම් මුදල් අරගෙන මේකට යනවා. ගිහිල්ලා ඒගොල්ලන්ගේ ඒජන්ට් කෙනෙක් ඉරටේ ඉන්නවා. එහාට යවුවට පස්සේ ඒජන්ට් ගිහිල්ලා ඉතින් සමහරවිට මේගොල්ලෝ කතුම් හද දෙලි
ගහනවා.
බාර දුන්නට පස්සේ අර මිනිසුන්ගේ ගීර තමයි ඒගොල්ලොම විසඳ ගන්න ඕනේ. ඒ වගේ තත්ත්වයක් තමයි තියෙන්නේ. ඒ වගේ සමහර රටවල වලින් රැකියාවක් හොයාගන්න බැරි වුණාම ආපහු එනකොට ලක්ෂ 7-8ක් ඒ රට ගෙවන්න ඕනේ. මේක අමාරු වුණාම ඒගොල්ලෝ ඒ රටේම කොහේ හරි මුල්ලකට වෙලා ඉන්නවා, පිට්ටනියක ඉන්නවා, පාරායිනේ ඉන්නවා. එතකොට මෙතෙන්දි තමයි මේ ප්‍රශ්න හුඟක් පැනනගන්නේ. ඒ වගේම මම හිතනවා මෙතෙන්දි තව අංශයක් තියෙනවා මෙතෙන්දි කිව්වා වගේ. මොකද මේ අය වාග්ම තමුන්ගේ පවුල්වල තමුන් ගෙවල් වල අන්ත දුක් විඳින මිනිස්සු. තාම දුප්පත් පවුල්වල අය. එතකොට මේගොල්ලෝ යන්නේ ඒක කිසිම දෙයක් නිසා නෙවෙයි. එමෙ නැත්තම්
කැමති
යනවා නෙවෙයි. මේගොල්ලෝ යන්නේ තමුන්ට ජීවත් වෙන්න ක්‍රමයක් නැහැ, තමුන්ගේ දරුවන්ට උගන්වන්න ක්‍රමයක් නැහැ, තමුන්ට ගෙයක් දොරක් හදාගන්න ක්‍රමයක් නැහැ. ඒ නිසා තමයි සියල්ලම පරිත්‍යාග කරලා ඒගොල්ලෝ යන්නේ. ඒ ගියාම
Honorable Member, please wind up. Honorable Minister can speak after the Honorable Member winds up. Honorable Member, please wind up. Honorable Minister.
ඔබතුමා සඳහන් කළා සේෆ් හවුස් මදිද ප්‍රමාණවත් නොවේද කියලා. ඉතිහාසයේ තිබිච්ච තත්ත්වයට වඩා ගොඩක් වෙනස් කරු ඇමතුමනේ. මේ වෙනකොට සමස්ත සේෆ් හවුස් පහකම අපේ ඉන්නේ මේ වෙනකොට ඉතාමත්ම සුළු සංඛ්‍යාවක් අපේ ඉන්නේ 165 දෙනයි මුළු රටවල් පහේම ඉන්නේ. ඒ කියන්නේ ඉතාමත්ම අඩු ප්‍රමාණයක්. දැන් සේෆ් හවුස් වැඩි කරන්න නෙමෙයි, දැන් තියෙන පැමිණිලි සංඛ්‍යාවත් අඩුයි. මේ වගේ කරදර වෙන සංඛ්‍යාවත් අඩුයි. මේ ඕමානේ විතරයි සුවිශේෂී තත්ත්වයක්. මේ විසිට වීසා කාරණාව නිසා වුණේ. ඔබතුමාට බොහොමත්ම ස්තුතියි. ඒ කරුණු කාරණා මතක් කර දුන්නට.
ඔබතුමනේ මට දැනගන්න තියෙනවා ඕමානේ පමණක් 100ක් ඉන්නවා කියලා. Safe House ke 100 kino ke.
Honorable Member, please wind up. Your time is over. Thank you.
Please give me 2 minutes. I will wind up.
Honorable Member, there is an issue of time. Please wind up as fast as possible.
Ilangata, I'm going to talk about this. One, at the same time, I'm going to talk about this. Ilangata, I'm going to talk about this. One, I'm going to talk about this. Tamil Nam said, Mahasam, I'm going to talk about this. One, I'm going to talk about family background. Vartava. SBR report. I'm going to talk about this. මේක අර තරතාතු කෝරළ මහත්මිය මැමතිවරේ වශයෙන් ඉන්න කාලේ තමයි මේක හඳුන්වලා දුන්නේ. ඒක ඉතාමත්ම වැදගත්. මොකද මේ පවුලේ තත්ත්වය තරහතිරම ඒ තුනේ විද්‍යාමාන වෙනවා, පැහැදිලි වෙනවා. එතකොට අපිට පුළුවන් මේ ඇත්ත වචන.
Honorable Member, we'll have to wind up. Honorable Member, we have given you extra time also.
ඒක සහන උදව් උපකාර මොනවද කියලා බලන්න. ඊළඟට තව එකක් තමයි මේ දරුවෝ අවුරුදු 5ට වැඩි නම් මේ දරුවෝ ඒ අයව මේ යවුවට කමක් නැහැ.
Honorable Member, I think you'll have to conclude your speech. There is an issue with time.
ඉතාමත් දාල යවීම ඉතාම වැරදි කියන එක මේ අවස්ථාවේ
කියන්නට
ඕන. ඒක ඉතාමත්ම මම හිතනවා අපරාධශීලී වැඩක්. අවුරුදු දෙකට අඩු ළමයි දාලා මව්ව විදේශ ගැටියාවට යවුවාම.
Please wind up, Honorable Member. Thank you. Thank you very much. Thank you. Honorable JC Alawathwala, you have 22 minutes.
ගරු සභාපතිතුමනි, විශේෂයෙන් වැදගත් අමාත්‍යාංශ දෙකක සාකච්ඡාන වෙලාවේ මම මුලින්ම කැමැති විදේශ රැකියා සම්බන්ධයෙන් කරුණු කීපයක් ඉදිරිපත් කරන්න. මොකද අපිට අද රට මුණ පාලා තියෙන මේ අවාසනාවන්ත තත්ත්වයේ ඩොලර් හිඟකමට අපිට තියෙන ප්‍රධානම ආදායම් මාර්ගයක් තමයි මේ විදේශ රැකියා ක්ෂේත්‍රයේ. එතකොට මේක පොඩි ඉතිහාසයත් අපි කතා කරන්න ඕනේ. විශේෂයෙන්ම මේක අපි රැකගන්න මේ තියෙන වාතාවරණයත් එක්ක මේක තව ඉස්සරහට අරයි යන්න අපිට ගත යුතු ක්‍රියාමාර්ග ගණනාවක් තියෙනවා. මම ඇමෙත්තුමත් එක්ක එකඟ වෙන්නේ නැහැ. මම අහගෙන හිටියා මේ කෝපා කමිටුවේදී ඇති වුණු තත්ත්වය. ඔබතුමා යම් යම් කාරණා ඉස්සරහට ගෙනල්ලා ඇති. නමුත් කෝපා කමිටුවේ සභාපතිතුමා ඇතුළු මන්ත්‍රීවරු ගණනාවක් ඉන්නවා, පක්ෂ විපක්ෂව. ඒකෙදි විගණන වාර්තාත් එක්ක අපි ඉස්සරහට යනකොට අපිට අඩුපාඩු ගණනාවක් පේනවා. ඒතර මේක ඔබතුමා හදලා තියෙන ක්‍රමවේදයට මේකේ වරදක් ඇති වෙන්නේ නැහැ. ඔබතුමා සතුටු වෙන්න ඕනේ. මෙතන තවත් කණ්ඩායමකගේ අදහස්. අපි දැන් අනුකමිටුවක් පත්කලදේ, ඒ අනුකමිටුවේ මමත් ඉන්නවා. ඒකෙදි අපි අමාත්‍යාංශ 4ක ලේකම්වරු. දැන් ඔබතුමාගේ අමාත්‍යාංශ ලේකම්තුමා විදේශ කටයුතු අමාත්‍යාංශේ, ඒ වගේ අධ්‍යාපන අමාත්‍යාංශේ මේ 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 කණ්ඩායමත් එක්ක තවත් ඒකට අදාළ විශේෂඥ කණ්ඩායමකුත් ගෙන්නලා අපි මේ වார்த்தාවක් හදන්නේ. ඉතින් ඒක මං හිතන්නේ කොයි වෙලාවකවත් ඔබතුමා හිතන්න එපා මේ ඔබතුමාට අවශ්‍යයක් වෙයි කියලා. ඔබතුමාලා හදලා තියෙන දෙයට තව තල්ලුවක් මේකෙන් ලැබෙනවා. ඉතින් ඒ නිසා ඒ ඒ ඒ සම්බන්ධයෙන් ඔබතුමා දක්වපු ඔව් ඔව් ඔව්
ඉතනයි
වැරද්ද නෑ නෑ
නෑ ගන්න හදන්න
නෑ ඔබතුමා මේමයි ඔබතුමා කරලා තියෙන වැඩ වලට ඔබතුමාට ලකුණු හම්බෙන්නේ ඒක බය වෙන්න එපා ඔව් ඔව්
බොහොමත්ම කැමති. ඒ සහයෝගය ගන්න කැමති, මේ දේවල් ගන්න කැමති. හැබැයි අර දැනට ප්‍රතිලක් හදනවා මේකේ විලක් වෙලා නැහැ මෙතනයි වෙලා තියෙන්නේ
කියලා. මේ කරුණාකරලා මේ මයික් එක පාලනය කරන එක්කෙනත් මුරසුනෙන් නැමතුමාගේ නම කියන්න නැතුව මයික් එක දෙන්න එපා. කවුරු හරි මේ මයික් එක
පාලනය කරන්න. මේ මේ தත්ත්වය තුළ ඉතින් අපි බලාපොරොත්තු වෙනා ඉතාමත් මොකද මේ විදේශ රැකියාව සම්බන්ධයෙන් නීතිමය தත්ත්වල් ඇති වෙලා තියෙන 85 විතර ඈත කාලෙකදී. එතකොට මේක එක දෙයක් නෙමෙයි මේකේ කරුණු ගණනාවක් තියෙනවා අපිට මේක ඉස්සරහට ගෙනියන්න. දැන් අපේ හිටපු ඇමතිතුමා කිව්වා වගේ අපේ සෙනවිරත්න ඇමතිතුමා කිව්වා වගේ මේක 1977 න් පස්සේ ආරම්භ වෙලා නීති රීති නැතුව විදේශගත වෙලා 78 79 80 විතර මේක 85 දී විතර තමයි නීති රීති මේ පාර්ලිමේන්තුවට ගෙනල්ලා ස්ථාපනය කරන්නේ. එතකොට ඒ தත්ත්වය තුල අපි දැන් අවුරුදු 85 කියන අවුරුදු කීයක් දැන්? එතකොට විශාල කාලයක්. එතකොට අද தත්ත්වයට ගැළපෙන නීති රීති මේවට අවශ්‍යයි. ඉතින් මේ අපි කෝපාක හපිටුවෙන් බලාපොරොත්තු වෙන ඒවා තමයි ඉස්සරහට ගෙනියන්න. එහෙනම් මේකට අපි කවුරුත් මං ඉදන් සතුටු වෙන්න ඕනේ. එතකොට මේකේ පක්ෂ ભેදයක් නැහැ. මේකේ පක්ෂ විපක්ෂ ඔක්කොමලා ඉන්නවා. ඉතින් ඒ නිසා අපි බලාපොරොත්තු වෙනා ඉතාමත් හොඳ රිපෝට් එහෙම නැත්නම් වාර්තාවක් සකස් කරන්න මේ සියලු විශේෂ ජනමාත්‍යංශ ලේකම්තුමාලත් එක්ක එකතු වෙලා අපි සියලු දෙනා පක්ෂ විපක්ෂ මේ සමාජික සියලු දෙනා ඉතාමත් වටිනා වාර්තාවක් අපි බලාපොරොත්තු වෙනවා මේ විදේශ සේවයේ විදේශ රැකියාව වලට මේ සේවාවේ කණ්ඩායමට එහෙම නැත්නම් අපේ රටට ඉතාමත් වැදගත් වෙන ආකාරයේ වාර්තාවක් ඉදිරිපත් කරන්න. ඉතින් ඒ වගේම තමයි මම පැහැදිලිවම කියන්න ඕනි මේක මේ தත්ත්වය තුල අද අපිට එක පැත්තකින් ජයග්‍රහණ වගේම කනගාටුදායක தத்துவයල් තියෙනවා. අපි දැක්කා දැන් කොවිඩ් தத்துவය තුළ අපේ රටට මේ විදේශ විනිමය රෙමිටන්ස් මේ අපේ විදේශ සේවාවල ඉන්න අපේ පිරිසගේ ලංකාවට එවපු මුදල් ප්‍රමාණය බැලුවොත් අපි මේවා කතා කරන්න ඕනේ. මේ ඉතිහාසයේ විශේෂයෙන්ම 2018 අපිට ලැබිලා තියෙන වසර පුරාවටම ඩොලර් මිලියන 7015ක් ඒ වගේම තමයි 2019 අපිට ලැබිලා තියෙනවා ඩොලර් මිලියන 6717ක්. ඒ වගේම 2020 කොවිඩ් තත්ත්වය තුළ අපිට ලැබිලා තියෙනවා ඩොලර් මිලියන 7103ක්. එතකොට ඩොලර් 2021 බලන්න මෙන්න අපිට අඩු වෙනවා. ඩොලර් මිලියන 5491යි. එතකොට මේ තත්ත්වය අද මොකද තත්ත්වය 2022 අගෝස්තු මාසෙ වෙනකන් ලැබිලා තියෙන්නේ ඩොලර් මිලියන 2224යි. එතන මේ මාස දෙකක් ගත්තාම මේකේ වෙයි ඩොලර් මිලියන 3000ක් වෙයි. නමුත් අපිට මේ தත්ත්වය තුළ අපේ සේවා කරන ප්‍රමාණය අඩු වෙලා තියෙනවද නැහනේ? දැන් මේ වසර විතර ලක්ෂ 3කට ආසන්න ප්‍රමාණයක් නැවත වතාවක් ගිහිලා තියෙනවා. දැන් මේ දෙසැම්බර් වෙනකොට මං හිතන ලක්ෂ 3ක් වෙනවා. ඒ බල අමාත්‍යංශයේ බලාපොරොත්තු ගානම ගිහිල්ලා තියෙනවා. එතකොට ඇයි මේ අපිට ඩොලර් මිලියන 7000ක් එන්න ඕන එක? එහෙම නැත්නම් 8000ක් එන්න ඕන එක? ඇයි අපිට ඩොලර් මිලියන 3000 දක්වා අඩු වෙලා තියෙන්නේ? මෙන්න මේවයි අපි කල්පනා කරන්නේ. මේකට හේතු කිහිපයක් තියෙනවා. මේක අපි මේ විදේශ රැකියාව කරන අය සම්බන්ධයෙන් අපේ ආකල්පය මොකද්ද? අපි එයාට ලබා දීලා තියෙන අවස්ථාව මොකද්ද? අපි එයා පිළිගැනීමට ලක් කරලා තියෙනවද? අපි හැම වෙලෙකම අපි බලන්න අපි පාවිච්චි කළ මේ දුරකථනයේ ඉඳන් මේ ගොඩක් දේවල් අපිට පාවිච්චි කරන්න පින් සිද්ධ වෙලා ලැබිලා තියෙන කොහොමද? මේ විදේශ රටවල් වල මේ රැකියාව කරලා එවන ඩොලර් වලින් මේවා ගෙන්නන්නේ මේ ලංකාවේ හදන්නේ නැහනේ. ඉතින් එහෙම තීද්දි අපි මේ විදේශ රැකියාව ශාස්ත්‍රයට ගිහිල්ලා ඉන්න අයට සලකන ආකාරය ඒ ආකල්පේ මොකද්ද? අපි තාම දුරටත් අපි කෝපා කම්පිටේ මේක 3-4 වතාවක් කතා කරා. තාමත් අපිට බැරි වෙලා තියෙනවා නිසි පිළිගැනීමක් හොඳ ආකල්පයක් මේ අපිට රටට මුදල් ගෙන දෙන අය වෙනුවෙන් අපි ඇගැයීමකට ලක් කරනවාද? අපි ඒක කරන්න ඕනි. අමාත්‍යංශයේ වගකීම ඒක. විදේශ රැකියා මේ විශේෂයෙන්ම බාරව ඉන්න ඒ ආයතනවල ප්‍රධාන වගකීම අපේ එක. ඉතින් මෙන්න මේකට ප්‍රමුඛතාවය දෙන්න කටයුතු කරන්න. එතකොට පිළිගැනීමට ලක් කළ යුතු තැනක්. මොකද අපි දන්නවා අපි දැක්කා විශේෂයෙන්ම මේ වෙලාවේ අපේ රටට ඩොලර් අවශ්‍ය නිසා දැන් මේ අඩු වෙලා තියෙන ගාණ වැඩි කරගන්න අපි බලන්න ඕන. මේකට අනික් කාරණාව තමයි කොරෝනා තත්ත්වය තුළ අපි කොහොමද මේ අයට සැලකුවේ? කොරෝනා තත්ත්වය තුළ අපි ඉතාමත් කනගාටුයි කියන්නේ අපේම සහෝදර සහෝදරියන් විදේශගත වෙලා හිටපු අයට මේ තරම් ඩොලර් ප්‍රමාණයක් අපේ රටට දීර්ඝ කාලයක් එවපු අයට අපි මොකද්ද කරේ? අපි ඇත්තම අපේ ආයතන විශේෂයෙන්ම තානාපති කාර්යාලවල වැඩ කරපු කම්කරුවන්සේ කණ්ඩායම අපි ගෙන්නගත්ත ඉස්සල්ලාම 100 ගාන. එතකොට අපේ අයට දුරකථන කතා කරන්නවත් හරියට ඒ සඳහා ඒ සම්බන්ධයෙන් ඒ පුහුණු වෙලා හිටපු ඒ සම්බන්ධයෙන් ඒ ඒ ඒ තත්ත්වය පාලනය කරගත හිටපු කණ්ඩායම ලංකාවට ගෙන්නගත්තා. ඊළඟට ඒ රටවලත් කොරෝනා තත්ත්වය තුළ ඇතුණු තත්ත්වය තුළ රැකියා අහිමුණා ගොඩක් දෙනෙකුට. අපි අවුරුද්දක් විතර යන ඒ කට්ටිය ලංකාවට එන්න දුන්නේ නැහැ. අපි තහනම් කරා. ඒ අය පාරට වැටුණා. එහෙ මැරුණා. ඉතාමත් අසරණ භාවයට පත් වුණා. මොකද අපි ළඟට ආවා. මොකද කුරුණෑල ප්‍රදේශයේ විශාල ප්‍රමාණයක් ඉන්න විදේශ රැකියාවල ගිහිල්ලා. මේ අයගේ නෑදෑයෝ අපි ළඟට ආවා. අපිත් අසරණ වුණා. කරකියා ගන්න දැන් අපි පාර්ලිමේන්තුවේ කතා කරා. මම විශේෂම චෝදනා කරන හිටපු ඇමතිවරයාට. එතුමා ඇහුම්කන් දුන්නේ නැහැ. අපි කතා කරාම ඒවට උත්තර දුන්නේ නැහැ. අපි ඒ විතරක් නෙමෙයි ඊළඟට ලංකාවට ගෙන්න ගන්න ගියාම මොකද්ද කරේ අපි? අපි ලංකාවට ගෙන්න ගන්න ගියාම නිරෝධානය කියලා මුදල් අය කරා. මේ අහිංසක මිනිස්සුන්ගෙන් අවුරුදු 2-3ක් වැඩ කරලා තමන් හරි හම්බ කරගත්ත ශේෂතම දීලා නිරෝධායනෙ මදි වුණා. 1,2,3 ගෙවන්න සිද්ධ වුණා. ගෙදර අයට ගෙවන්න සිද්ධ වුණා. ඔව් ඒක තමයි. ඉතින් ඒකත් හොරහ කෑවා විනාශ කරා. ඉතින් මේ තත්ත්වය තුළ තමයි මේ අපිට ඩොලර් අඩුනේ. ඊට අමතරව මොකද අපි මේ සලකමු නැසිලා අපි ළඟ වෛරයක් මේ විදේශ රැකියා ශේෂ්ඨයේ ඉන්න අය තුලත් ඒ පවුල්වල ඉන්න අය තුලත් රට ගැන ඒ වගේ හැඟීමක් ඇති වුණා. අපිට සලකන්නේ මෙහෙමද කියලා. එකක් ඊළඟ කාරණේ තමයි දැන් බලන්න ඩොලර් එක 203ට තියාගෙන දීර්ඝ කාලයක් හිටියා. ඒ 203ට තියාගෙන ඉන්නකොට එළියේ උන්ඩියල් ක්‍රමයට එහෙම නැත්නම් හවයි ඒ ක්‍රමවලට 300ට ආසන්න මුදලක් ගෙවනවා. එතකොට විදේශ රැකියා කරලා ඉන්න උදවියට ගෙදෙට්ටම ඇවිල්ලා ඒ මුදල දෙනවා නම් ඩොලර් එක 203ට වඩා රුපියල් 300ක් දෙනවා නම් එයාලා කවුරුත් බලාපොරොත්තු වෙනවා වැඩි ගාණ ගන්න. මොකද අමාරුවෙන් වැඩ කරන උදවිය. ඉතින් ඒ නිසා තමයි මේ තත්ත්වය ඇති වුනේ. ඉතින් ඒක ඒ විදේශ රැකියාවල ඉන්න අයගේ වරදක් නෙමෙයි. අපි දන්නවා අපට අයින කරපු විශාල ලොකු සමාගම් පවා රටට ගේන්න තියෙන ඩොලර් ප්‍රමාණය අඩු ගාණ 125ක් ගෙනාවේ නැ කොටක් දෙනේ. එයාලා මේ මේ නීති අනුකූල මිලට 203ට ගෙනාවේ නැහැ. ඉතින් ඒ නිසා මේ ගැන අපි හොයලා බලන්න ඕනේ. මෙන්න මේකෙත් තව පොඩි කාරණාවක් තියෙනවා මම මතක් කරන්න ඕනි. විශේෂයෙන්ම දැන් මේ වෙනකොට විදේශ රැකියා ඒජන්සි ආයතන වලට දාලා තියෙනවා මේ විදේශ විනිමය මේ 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 ප්‍රේෂණ සම්බන්ධයෙන්. ඒ දාලා තියෙන තහනම තුල අපි කවුරුත් විශ්වාස කරනවා අපේ රට නීති අනුකූල ඩොලර් එන්න ඕනේ. මේ ප්‍රශ්නෙට විසඳුම් ලබා ගන්න. ඒ කියන්නේ අපේ තර්කයක් නැහැ. හැබැයි අපි දන්නවා පහුගිය කාල සීමාව තුළ ওই ඩොලර් එක 203ට තියෙන කාලේ මේ රටේ ප්‍රධාන සමාගම් අපනයන සමාගම් ඒ අවශ්‍ය ප්‍රමාණය එහෙම නැත්නම් නීතියානුකූල ඔක්කොමලා ගෙනාවද? එහෙම ප්‍රශ්නයක් තියෙනවා. ඒතකොට ඇයි ඒජන්ත කරුවන් විතරක් දැන් නීතියක් දාලා දෙන ඔබතුමන්ලා මේ බියුරෝ කරන්නේ නැතුව නවත්තලා දෙනවා මේ ගිය සතියේ ඉඳලා. ඒ තුල යම් කාලයක් දෙන්නේ නැති. නමුත් ඒ තුල වෙලා තියෙන හානිය අපි මේ දෙපැත්තක් තියෙන හැම එකේම මේක බලන්න ඕන. එතකොට ඊයේ වෙනකොට සමහර ආයතන වල වීසා කැන්සල් වෙලා තියෙනවා. එතකොට ටිකට් දාපුවා අවහිර වෙලා තියෙනවා. මම හොඳ යෝජනාවක් කරනවා. අපි කවුරුත් කැමති රටට නීති අනුකූල මුදල් එවිය යුතුයි. නමුත් දැන් පසු වේවට මේ දාලා තියෙන මාස 6කට ඒ නිසා අපි පැහැදිලිවම කියනවා ඒ වාර්තා ඉල්ලනින් නැතුව දැනට පැහැදිලිවම ජනවාරි මාසෙ දක්වා කල් දීලා ලබන අවුරුද්දේ ජන ඒ කියන්නේ ලබන මාසෙනේ තව දින කිහිපයක් තියෙන්නේ ජනවාරි ඉඳලා හරියටම රටට නීති අනුකූල මුදල් එවන්නේ නැති මේ කොමිෂන් මුදල් මේ සියල්ල එවන්නේ නැති ඒජන්සි තමුන්නාගේ ඕන තීන්දුවක් ගන්න අරගෙන කැන්සල් කරලා දාන්න ඒවා තහනම් කරලා ඒත් ප්‍රශ්නයක් නැහැ. නමුත් කාලයක් දීලා මේක මේ රටට යන්න ඉන්න අයට මේ අවුරුද්ද අවසානයේ රට යන අයට වීසාව ඒ වගේම ටිකට් කැන්සල් වෙලා ඒ වෙන හානිය නවත්ත ගන්න. මොකද මේ ශේෂ්ත්‍රයේ ඉස්සරහට යන්න ඕනි. ඒක ඒ නිසා ඒ ගැනත් අවධානය යොමු කරලා වැඩ කරන්න කියලා මම අමාත්‍යංශයට මතක් කරනවා.
ඔව් එමත්වා. ඔව් කාරණාව අපි මේ ඒ අයව නොදැනුවත් කරලා නෙවෙයි මීට මාස 3කට ඉස්සෙල්ලා අපි ඒ අයට චක්‍රලේඛනයක් නිකුත් කරා තමන්ගේ රටට ගෙන එන සියලු මුදල් බැංකු හරහා ගෙනා යුතුයි කියලා. ඒ වෝනින් එක දීලා තමයි මේක කරේ. ඒ දිනේට කලින් දේවල් පිළිබඳව අපි ප්‍රශ්න කරන්නේ නැතුව ඒ දිනේ ඉඳලා ඉස්සරහට සල්ලි නොයවා තියෙන එක නේ විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නියෝගයක් පිළි නොපැද ඒ කටයුත්ත කරලා තියෙනවා නම් අපිට ඒ අයව සලකා බලන්න අමාරුයි. ඊට කලින් කාලේ අපි එකතු වෙලා ඒ අයට සහන කාලයක් ලබා දෙන්න. බොහොම ස්තුතියි.
ඔව් කොහොම හරි මේවා මේ වගේ කටයුතු කිරීමේදී අපේ විදේශගත වෙන පුජ්‍යලයන් විශේෂම පැති ගණනාවක් තියෙනවනේ ඒ ජනතා ආයතන විතරක් නෙවෙයි විදේශ ගතවීමට බලාපොරොත්තු ඉන්න උදවිය මේ වීසා කැන්සල් වුණා එයාට යන්න බැරි වෙනවා. එතකොට අපිට එක එක පැත්තකින් රැකියා හිමි වෙනවා ඩොලර් නැති වෙනවා. ඒ වගේම තමයි අනිත් පැත්තෙන් ටිකට් මේවා ඔක්කොම ගත්තාම අය ආයතන වල විශාල පාඩුවක් සිද්ධ වෙනවා. ඉතින් ඒ නිසා පැහැදිලිව මම ඔබතුමා කියපු කාරණා පිළිගන්නවා. අපි නීති අනුකූලව තමයි මුදල් ලැබිය යුත්තේ. මොකද මේ රටේ තියෙන ඩොලර් අයනියට අපි ඒක සකස් කරගත්තු යුතු ක්‍රමානුකූලව. මොකද මේක ඇති වුණ தත්ත්වය තමයි මම කිව්වේ. එක පැත්තකින් අර කොරෝනා தත්ත්වය තුල ඊට පස්සේ 203 ඩොලරක තියාන ඉඳලා මේ වෙච්ච දේවල්. ඒතර මේ විදේශ රැකියා ඒජන්සි ආයතන විතරක් නෙවෙයි අද අපේ රටේ පිළිගත් ලොකු ආයතන අපනායන සමාගම් ගණනාවක් නීති අනුකූල නොවන විදිහට ඩොලර් පාවිච්චි කරලා තියෙනවා. ලංකාවේ නීති අනුකූල ඔක්කොම ඩොලර් වුණා නම් මෙහෙම හිගයක් වෙන්නේ නැහැනේ. ඉතින් ඒ නිසා මේ தත්ත්වය ජනවාරි මාසෙ නගන් හරි කල් දීලා ඒ මොකද අලුත් අවුරුද්දක් පටන් ගන්න. නීති තවත් තද කරලා ඊට පස්සේ ඒකට දැනුවත් වෙනවා. මොකද මේ වෙලාවේ මේක හරියන වෙලාවනේ. මේ හරියන වෙලාවේ ඒකට ඉඩ දීලා අවස්ථාව දීලා කටයුතු කරන්න කියලා මම කියනවා. මොකද මේ කාල සීමාව තුලත් රැකියා 17,000 අපිට අහිමි වෙනවා කියන්නේ විශාල අමාරු තත්ත්වයක් අපිට රටට තියෙන වාතාවරණයත් එක්ක. ඒ ගැන අවධානය යොමු කරන්න කියලා කියනවා. ඒ වගේම තමයි මේ වෙලාවේ මතක් කරන්න තව කාරණා කීපයක් තියෙනවා. මේ වෙනකොට අපි දැක්කා ඩුබායි වල සහ ඒ වගේම දැන් සිද්ධියකුත් ඇති වුණා ඕමාන් වල. ඒ ඇතුණු සිද්ධිය තුළ කරුණු ගණනාවක් තියෙනවා. මේකෙදි තානාපති කාර්යාලයේ නිලධාරියෙක් මේ වෙනකොට ප්‍රශ්න කරමින් ඉන්නවා අත්අඩංගුවට අරගෙන. ඒ වගේම තමයි මේ සිද්ධියෙන් ඇතිවීමෙන් අපි පැහැදිලිවම කියන්න ඕනි මාධ්‍ය ආයතනත් යම් වගකීමකින් වැඩ කරන්න ඕනි කියලා මම විශ්වාස කරනවා. මොකද අපේ රටට මේ ලැබෙන විදේශ විනිමය ඒ වගේම අපේ ජනතාවට අමාරුවෙන් වේලක් කර වේලක් කාලා ජීවත් වෙන වෙලාවක මේ තියෙන අවස්ථාව අපි අහිමි කරගත්තොත් ඒ වගේම මේ රටවල් වල මේ වෙනකොට සමහර මාධ්‍ය ආයතන වල මේ රටවල් සම්බන්ධයෙන් ඇති කරපු ඒ තත්ත්වය තුළ මට තියෙන ආරංචි යනවා ඒ රටවල් වල ඒ රටවල් අපහාසයක් වුණා කියලා දැන් මතයක් ගිහිලා තියෙනවා. මේක අනවශ්‍ය විදිහට දිගට දිගට ගියොත් ඇත්තටම අපිට ලබා දෙන මේ රැකියා පුරප්පාඩු ප්‍රමාණය අපිට එහෙම නැත්නම් නවත්තන්න තියෙන දිනවා. ඉතින් මේක බොහොම පරිස්සමෙන් කරන්න ඕන කාරණාවක්. ඉතින් ඒ නිසා විශේෂයෙන්ම මාධ්‍ය මේ වගේ අවස්ථාවක වගකීමෙන් කටයුතු කළ යුතුයි. එක පැත්තකින් ඇත්තට මාධ්‍ය වගකීමක් තමයි වැරද්දක් කරනවා නේ පෙන්නලා දෙන එක. නමුත් ඒ தত্ত্বය තුළ මේවැනි කාරණා විශේෂයෙන්ම අමාත්‍යංශ හරහා අපේ තානාපති කාර්යාලය විමසීම් කරලා දෙපැත්තක් තියෙනවා. ඒ දෙපැත්තම බලලා ජනතාවට අපේ අයට වෙන අසාධාරණේ මාධ්‍ය පෙන්වන්න ඕනේ ඒක අපි නැහැ කියනව නෙවෙයි. ඒ වගේම මේ රටට වෙන හානිය අවම කරගෙන මේ කටයුතු ක්‍රියාත්මක කරොත් ඉතාමත් වැදගත් වෙනවා. අපිට මේ වෙලාවේ මේ රට යම් ප්‍රමාණයකට දුවන් මේ අවස්ථාවේ අපිට ප්‍රයෝජනයක් ලබා දෙන කණ්ඩායම තමයි මේ විදේශ රැකියාවල නියුතුලා ඉන්න අපේ ජනතාව. එහෙමනම් ඒ අය බලාගන්නේ ඒ අය සුරක්ෂිත කරන එක ඒ අය ගැන අපි මීට වඩා අවධානය යොමු කරන එක අපේ වගකීමක්. අපේ නිලධාරීන් අතින් යම් අඩුපාඩු වෙලා තියෙනවා නම් එයාලට නිසි දඬුවම් අපි ලබා දෙන්න ඕනි. මොකද රටට මේ තරම් සේවාවක් කරන කණ්ඩායමට වැරදි විදිහට ආකල්ප වැරදි විදිහට කටයුතු කරනවා කියන නිලධාරි මං හිතන්නේ අපි රටේ රට වෙනුවෙන් ගිය නිලධාරි නෙමෙයි තමන්ගේ වෙන වෙන වැඩ කරගන්න ගිය නිලධාරියට තමයි අපි සලකන්නේ. ඒ වගේම තමයි මේ වෙලාවේ මම ඉල්ලීමක් කරනවා දැන් මේ විදේශ රැකියා ශාස්ත්‍රයේ අපි ගත්තාම නීතියානුකූලව ලියාපදිංචි වෙලා මේක හොඳට අපිට රටවල් වල තියෙන රැකියා අභ්‍යන්තරයට ගෙනල්ලා මේක 90%ක්ම විතර ඒජන්සි ආයතන මගින් තමයි මේ රැකියා හොයාගන්නේ. ඉතින් හොඳට කරන කණ්ඩායම් ගණනාවක් ඉන්නවා. ඒ වගේම මේක හොරට කරන කණ්ඩායම් නීතියානුකූල ලියාපදිංචි නොවි මේ වංචාවෙන් ජනතාව රවට්ටලා මුදල් හරියම්බ කරන අය මෙහෙත් ඉන්නවා. දැන් ඒ රටවල් වල ගිහිල්ලත් ඉන්නවා. දැන් අපිට ඒක පේනවා. දැන් ඕමාන් සිද්දේ වගේ ඩුබායි වල දැන් අර ඩුබායි සුද්දා කියලා මං හිතන්නේ ඉන්නවා මේ 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 මිනිස්සු මේ මේක විනාශ කරනවා රටක් විනාශ කරනවා. ඒ අයට නිසි දඬුවම් ලබා දෙන්න. ඒ අයට නිසි දඬුවම් ලබා දෙන්න ඕනේ. මොකද රටේ ජනතාව එක පැත්තකින් මේ විදේශගත වෙන්න ඉන්න අය මුලා කරනවා. එයාලගේ මුදල් වංචා කරනවා. ඊට අමතර රටට ලොකු අපකීර්තියක් ලබා දෙනවා. මේ සමහර මාධ්‍යත් මේවා අල්ලගෙන දන්නේ නැතුව සමහර දේවල් ප්‍රචාරය කරනවා. මං හිතන්නේ ඒක ඉතාමත් වැරදි. ඒ නිසා මේවා ක්‍රියාත්මක කරන කලින් මේවා හොයලා බලලා මේවා ගැන කටයුතු කරන්න කියලා මාධ්‍යනුත් අපි ඉල්ලීමක් කරනවා. මොකද මේක මේ වෙලාවේ අපේ රටට මේවත් නැති වුණොත් අපිට කොහටද යන්න වෙන්නේ? අපේ රටේ ජනතාවට මේ අවස්ථාවක් නැති වුණොත් අපි ඉතාමත් අසරණ බවට පත් වෙනවා. ඉතින් ඒ නිසා මේක රැකගෙන මේ අපේ රටේ ජනතාව විශේෂයෙන් අපි දැන් කුරුණෑය දිස්ත්‍රික්කේ ගත්තාම අපේ ප්‍රදේශවල එක ගෙදරක් ගත්තාම කවුරු රට ඉන්නවා. ඒකෙන් තමයි මේ මිනිස්සු තමන්ගේ දරුවන් ජීවත් කරවන්නේ. තමන්ගේ ඒ කටයුතු ටික ක්‍රියාත්මක කරගන්න. ඉතින් ඒක අපි කතා කරන රටේ ජනතාව වෙනුවෙන්, රට වෙනුවෙන්. ඒ නිසා මේ මේක අපි ආරක්ෂා කරගන්න ඕන. මේකෙදි කෙටි කාලීන සහ දිග කාලීන කියලා වෙනම ක්‍රියාමාර්ග ගන්න තියෙනවා. නමුත් මේ වෙලාවේ මේ යන ක්‍රමය තුල මේක මේක ඉස්සරහට අරන් ගිහිල්ලා අපි ඩොලර් ප්‍රමාණය වැඩි කරගන්න, අපිට ආදායම් වැඩි කරගන්න ක්‍රියාමාර්ග ගත යුතුයි. ඒ වගේම දීර්ඝ කාලීනව අපි බලන්න ඕනේ මේ ගෘහ සේවිකාව නෙමෙයි පුහුණු අය. අපි යවලා මීට වඩා වැඩි මුදලක් ලබාගෙන එහෙම නැත්නම් ඒ ඒ ශේෂයේ දියුණු තත්ත්වයට. දැන් ලෝකයේ අද රටවල් අපි දන්නවා ගොඩක් රටවල් ජපානයේ මේ වෙනකොට කොරියාවේ වැඩ කරන අයට විශාල මුදලක් ලැබෙනවා. ඒ වගේම ජපානයේත් ඒ අවස්ථාවල් තියෙනවා. ඒ ඒ ඒ සඳහා අවශ්‍ය පුහුණුව සහ දැනුම භාෂාව මේ සියල්ල ලබා දීලා දීර්ඝ කාලීනව අපි වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන්න ඕනේ. අපි දැක්කා දැන් ඇමරිකාවට ඇවිල්ලා තියෙන මේ හෙදියන් සම්බන්ධයෙන් ඉල්ලීම් මේ අපිට 5000ක් විතර ගන්න තියෙනවා තමුන්නාසලට ඇවිල්ලා මේ රැකියාව අස්සා. නමුත් ඒකට අවශ්‍ය සුසුකම් තියෙන පුජ්‍යලෝ දැන් අවුරුදු ගණනාවක් හොයාගන්න බැරුව ඉන්නවා. මෙන්න මේවා සඳහා තමයි අවශ්‍ය පියවර අරගෙන ඒවා වැඩි දියුණු කරන්න අවශ්‍ය. තත්ත්වයේ අපි රජයක් හැටියට ඒවට අවශ්‍ය පහසුකම් ලබා දීලා ඒවට අවශ්‍ය පුජ්‍යලයන් එළියට අරගෙන අපි ක්‍රියාත්මක කරන්න ඕනේ. එහෙම තමයි මේ ශේෂ්ත්‍රයේ ඊළඟ ස්ටෙප් එකට එහෙම නැත්නම් දෙවෙනි අදියර හැටියට දීර්ඝ කාලීන වැඩ පිළිලට අපි ක්‍රියාත්මක කළ යුත්තේ. ඉතින් ඒ නිසා මේ තත්ත්වය තුළ තව කාරණා කීපයක් තියෙනවා. විදේශ ආයතන සම්බන්ධයෙන් ගත්තාම මේකෙදි පැහැදිලිම කියන්න ඕනේ විදේශ රැකියා ආයතන වලදී මම මුලින් කිව්වා වගේම කරුණු කාරණා කීපයක්ම තියෙනවා පැහැදිලිව කියන්න. අර ඔබතුමාලා මේ පහුගිය කාලෙදී මං හිතන්නේ මේ විදේශ යණයක දිරිමත් කරන්න වෙන්නේ නැති කණ්ඩායමක් ඇව්වා මේ self registration සම්බන්ධයෙන්. ඒතකොට මේකෙදි තමයි මේ ප්‍රශ්න ගොඩක් ඇවිල්ලා තියෙන්නේ. ඒතකොට ඒ අයට වග කියන්න පුජ්‍යලෙක් නැති වෙනවා.
ගරු මන්ත්‍රීතුමා,
ඉතින් ඒක තුල
ඔබතුමාට විනාඩි 4ක කාලයක් තියෙනවා.
බොහොම ඉස්සුදී. අන්න ඒක තුල දැන් පැහැදිලිවම කියන්නේ නැහැ. ඒක සම්පූර්ණයෙන් නවත්වනට වඩා දැන් ඒජන්තවරුන් හරහා මේ කාරණේ කරා නම් අඩු ගන්න ඒජන්ට් ඉන්නවා වග කියන්නේ. ඔව් නෑ, ඒජන්ට් නැතුවත් විදේශ සේවා නියුක්ති කාර්යාංශයෙන් මේක කරානේ හැමතුමා. ඒතකොට ඒක තුල යම් ගැටලු ගණනාවක් තියෙනවා. මේක මම කෝපා කමිටුවට ඉදිරිපත් කරා. ඒ තුල කවුද මේකට වග කියන්නේ?
හැමතුමා, මේ මන්ත්‍රීතුමාගේ කතාවෙන් පස්සේ පිළිතුරු දෙන්න ඔබතුමා, මේ කතාවෙන් පස්සේ ඔබතුමා පිළිතුරු දෙන්න නැත්නම් ගැටළු වෙලාව සම්බන්ධ ගැටලුවක් එනවා. ඔබතුමා මන්ත්‍රීතුමාගේ වෙලාවෙන් දෙන්න කැමති නම් කියන්න මන්ත්‍රීතුමා. හැමතුමා මේ කතාවෙන් පස්සේ කතා කරන්න කරුණා කරලා. මන්ත්‍රීතුමා කතා කර.
ඔව් ඒකෙදි පැහැදිලිම කියන්න ඕනේ. මොඩි මේකත් දැන් කමන්න දෙන්න.
ගෝ හැමතුමා.
මේ වැය ශීර්ෂයේ මගේ කතා කරන්නේ. මම දන්න ප්‍රශ්නයක් ඇහුවා මට උත්තර දෙන්න පුළුවන්.
ඒක මගේ
වෙලාවේ.
Honorable Minister, it's the discretion of the
ඉඳගෙන ඔබතුමා
ඒක discretion of the member.
ඒකට කතා ඉවරලාද දැන්ද කියන එක මමයි තීරණය කරන්නේ. එතකොට
එහෙම ඇමතුමා දවස පුරාම එහෙම පිළිතුරු දුන්නත් එහෙම මං හිතන්නේ අපිට සභාව ගෙනියන්න බෑ ඒකයි. ඔව් ප්‍රසන්නව ඇමතුමා.
දීලා තියෙන වෙලාවෙන් මේ කතා කරන වෙලාව අඩු කරගන්න එක. එතකොට ඒක ප්‍රමා මේ ඇතුමාගේ වෙලාවෙන් තමයි අඩු වෙන්නේ.
එහෙම එකක් අපිට සඳහන් කරලා නැහැ. අපි එහෙමනම් ඒක කරන්න පුළුවන් බාන්න. හරි. ඔව් පුෂ්පවර්මන් මහත්මයා. ඔව් පුෂ්පවර්මන් මහත්මයා. ඔව් හරි ඇමතුමා කතා කරන්න.
self registration වලින් තමයි 60ක් 70ක් මේ තක්වා ගියේ. මේ තක්වා තිබිච්ච ප්‍රැක්ටිස් එක. නමුත් අපි මේ වෙනකොට පළවෙනි වටේ විදියට ඩුබායි සහ ඕමාන් සඳහා self registration නතර කරලා තියෙනවා. ඊට අමතරව ඉදිරියේදී සියලුම self registration domestic sector එකට ගෘහ සේවය සහ අනෙක් cleaning කියන මේ අඩු skills වල අයට සම්පූර්ණයෙන්ම නතර කරන්න අපි කටයුතු කරනවා කියන එක ඔබතුමාව දැනුවත් කරනවා. මේ ඔබතුමා කියපු බොහෝ කාරණා අතීතයට අදාළ කාරණා. නමුත් අතීතයට උනත් මම ජූනි මාසේ ඉඳලා වැඩ පටන් ගත්තත් එතන ඉඳලා සියල්ලට සහ ඒ පහුගිය වෙච්ච දේවල් වල වෙනුවෙනොත් ඒ අවශ්‍ය පිළිතුරු ටික අපි ලබා දෙනවා. බොහොම ස්තුතියි.
ඔව් හැමතිස්සම මේ සමා වෙන්න මේ ඔබතුමා උදේ සඳහන් කරලා තියෙනවා ඔබතුමාගේ වෙලාවෙන් පිළිතුරු දෙනවා කියලා. මට ඒක දැනුවත් කිරීමක් සිදුන්නේ නැහැ. ඊළඟ අවස්ථාවෙදි ඔබතුමාට එක්කම ගැට් වෙනවා. එහෙනම්
මගේ වෙලාව අඩුුන්නේ නැහනේ. හරි. එහෙමනම් විශේෂයෙන්ම මම මතක් කරන්නේ ඒකෙදී මම විශ්වාස කරන්නේ මේ self registration මේ සියල්ලම තහනම් කරලා මේ අවස්සවල් සියල්ල මේ අහුරන්න ඕනේ කියලා. මම පැහැදිලිවම කියන්නේ ඔබතුමාලාගේ ආයතනය තුල නීත්‍යානුකූල ලියාපදිංචි වෙලා තියෙන ආයතන තුලින් මේ 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 කාරණා ඉස්සරහට ගෙනිච්චා කියලා ගැටලුවක් එන්නේ නැහැ. මොකද ඒ අය ඒකට වග කියන නිසා. ඉතින් ඒ වගේම තමයි පැහැදිලිවම කියන්න ඕනේ මේ ශ්‍රේෂ්ඨය ගත්තාම තව කාරණා කීපයක් තියෙනවා. තානාපති කාර්යාලය තුල සිදුවන විදේශ ශ්‍රේෂ්ඨයට සම්බන්ධ සේවා සඳහා
විශේෂත්න දැනුමතියන උදවිය. අපි පැහදිලම කියන්න ඕනේ දැන් මේ තානාපති කාර්යාලවලට පත්කිරීම වලදී අපි දන්නවා මේ වගේ විශේෂයෙන්ම දැන් පහුගිය කාලේදී ගෙන්නපු කණ්ඩායම මගෙන් දැන් තාම ඒ අය අලුත් කණ්ඩායමක් මේ තානාපති කාර්යාලවලට පත් කරාද කියලා මම දන්නේ නැහැ.
හැබැයි ඒකම කරන්න ඔබතුමාගේ වෙලාව අවසන් කතාව කෙටියෙන් අවසන් කරන්න.
ඔව්. වහාම කරන්න උදුම හතරක් කිව්වට පස්සේ මම විරාණියක් කතා කරේ නැහැ. මේ ඒ නිසා මම ඒක හරි කාලේ වෙලාව දෙන්න බොහොම ස්තුතියි. ඒ නිසා මම පැහැදිලිවම කියනවා ඒ තත්ත්වය තුල ඒ අවශ්‍ය නිලධාරි මණ්ඩලය මොකද මේ වෙලාවේ වැඩියෙන් අපේ රටේ උනන්දුවක් තියෙන දැන් પાස්පෝර්ට් පොලිම දැක්කම විදේශ රටවලට යන. දැන් මේ අවුරුද්ද ලක්ෂ 3ක් ගියා කියන්නේ ලබන අවුරුද්දෙත් ඒ වගේ වෙන. ඉතින් ඒ නිසා අවශ්‍ය නිලධාරීන් පුහුණුව ඒ කියන්නේ මේ සම්බන්ධ දැනුම තියෙන නිලධාරීන් පත් කරන්න. මොකද මේ සේවාව නැත්තම් ලබා ගන්න බෑ. අපි දන්නවා තානාපති කාර්යාලවල දැන් විදේශ කටයුතු ඇමතිවරයා මෙතෙන්දි කිව්වා 12 දෙනෙක් පත් කරලා අපි කැරියර් ඩිප්ලෝමාට්ස් වල කියලා. අපි බොහොම සතුටුයි. හැබැයි අපි කියනවා මේ ශේෂ්ඨයේ ඉන්න අය වගේම පිටින් පත් කරපු අයත් ඉන්නවා විශේෂඥයෝ. දැන් අපි ඒක පැහැදිලිව කියන්න ඕනේ. මම දන්නවා දැන් කෙන්ියාවේ ඉන්න තානාපතිතුමා එතුමා මේ අපේ ව්‍යාපාරික මාතෘකාව එහි ගියාම ඒ අයට අවශ්‍ය සියලු කටයුතු එතන ඉස්ස කළ දීලා තියෙනවා. ඒ වාගේ තානාපතිතුමාලා ඉන්නවා. ඒ කියන්නේ කැරියර් ඩිප්ලෝමැට් වෙන්න ඕනේ නැහැ. ඒ අදාළ තැනට
සුදුසුකම් අවසන් කරන්න
ඕනේ. ඉතින් ඒ නිසා ඔබතුමාට තියෙන මේ වගකීම අපේ රටේ විශාල ප්‍රමාණයක් ලක්ෂ 20ක් විතර විදේශ රැකියාවල ඉන්නවා. විදේශගත වෙලා ඉන්නවා ලක්ෂ 15ක් විතර. ඉතින් ඒ අය බලා ගන්න අපි අවශ්‍ය සුදුසු මිනිස්සු පත් කරලා ඒ තැන් වලට ඒ කටයුතු කරන්න කියලා මතක් කරමින් ඒ වගේම වතුකරේ විනාඩියක් මට දෙන්න වතුකරේ ජනතාව අද මේ කම්කරු අමාත්‍යංශය මේ කතා කරන්න ඕනේ.
අවසන් කරන්න මම
වතුකරේ ජනතාව අද ඉතාමත් අමාරු තැනකට වැටිලා තියෙනවා. එක වේලක් කන්නත් බැරි තැනට වැටිලා තියෙනවා. ඉතින් මේ ජනතාවට මේ දරිද්‍රතාවෙන් ගොඩ එන්න අවශ්‍ය සහන ලබා දෙන්න. අනිත් ජනතාවට වඩා
වැඩි
අපේ රටට දීර්ඝ කාලයක් විදේශ විනය ගෙනත් දුන්න අය වතු වල වැඩ කරලා ඉතින් ඒ නිසා ඒ අයට සහන ලබා දෙන විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන්න කියලත් කම්කරු අමාත්‍යංශේ මම මතක් කරනවා.
ඔව් විජේදාස රාජපක්ෂ මහත්මයා.
එකක් ගරු සභාපතිතුමනි අපේ ඇමතිතුමාගේ වෙලාවෙන් ගන්නෙ. විශේෂයෙන්ම ගරු අලවත්තුල මන්ත්‍රීතුමා වැදගත් කාරණයක් මතු කරා. පහුගිය කාලේ ඕමානයේ යම් අවාසනාවන්ත සිද්ධියක් වාර්තා වුණා. ඒ පිළිබඳව ගරු ඇමතිතුමාත් ආණ්ඩුවත් යම්කිසි වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරලා තියෙනවා යුක්තිය සාධාරණ ඉෂ්ට කරන්න. හැබැයි ඒ අතර අපේ ගලවතුල් මන්ත්‍රීතුමා කිව්වාගේ අපේ රටේ මාධ්‍යවල ඉතාමත්ම විශාල ප්‍රවෘත්ති විදියට පළ කරා දසදහස් ගණන් සමහරලාට අපේ විදේශ මැද පෙරදිග රටවල්වල අපේ කාන්තාවෝ ගණිකා වෘත්තියට විකුණනවා කියලා. ඒතර අපේ රටේ මේ මාධ්‍යවල පළවෙච්ච පුවත්පත්වල පළවෙච්චා මම ගිය සතියේ පුරාවට දැක්කම විදේශිකත්වලා හිටපු නිසා මේ අපේ පත්‍ර කෝට් කරලා විදේශීය පත්‍රවලත් දානවා අපේ රටේ කාන්තාවන් දහස් ගණන් ගණිකා වෘත්තියට විකිණෙනවා කියලා විදේශ රටවල් වල විශේෂයෙන් මැද පෙරදිග. එතකොට ගරු සභාපතිතුමනි ශ්‍රී ලාංකිකයෝ විදියට ඉතාමත්ම අපිට ඒක මේ අගෞරවයක් ගෙන දෙන කාරණයක් සිද්ධියක් වුණා. ඒක ඇත්ත ඒක වාර්තා කරන්න ඕන. නමුත් මෙහෙම දහස් ගණන් ගණිකා වෘත්තියට විකුණනවා කියලා පළකිරීම අරා අපේ රටේ එක පැත්තකින් ශ්‍රී ලාංකිකයෝ විදියට ඒ රටවල්වල ඉන්න අයට ඒ රටවල්වල ජනතාවට මුහුණ දෙන්න බැරි තත්ත්වයක් උදා වෙලා තියෙනවා. ඒ ඔක්කොටම වැඩි ප්‍රශ්නේ තියෙන්නේ මේ කුඩා කණ්ඩායමකට මේ හිරිහැරේ හිංසනේ වුණා තමයි. හැබැයි ඒකෙන් ලක්ෂ ගාණක් අපේ කාන්තාව මැද පෙරදිග රටවල්වල සේවය කරනවා. එතකොට මේ කාන්තාව කාටවත් ඒ රටවල් වල මූණ දෙන්න බෑ. මොකද ශ්‍රී ලාංකික කාන්තාවන් කියපුවාම අපි අංගඩු ගහනවා අපේ පත්‍ර වලින් අපේ මාධ්‍යෙන් ඒගොල්ලන් ගණිකා වෘත්තියට විකුණන්න ගෙනියපෝයයි කියලා. එතකොට මේ අපේම අම්මලා සහෝදරියෝ කොහොමද ආපහු මේ ලංකාවට ඇවිල්ලා මූණ දෙන්නේ? ඒගොල්ලන්ට තියෙන ගරුත්වයට මොකද්ද වෙලා තියෙන්නේ? ගරුත්වය කෙලසිලා නැද්ද? ඒ නිසා මම අලවතුබල මන්ත්‍රීතුමා ඉල්ලුවා වගේම මම බලාපොරොත්තු වෙනවා අපේ රටේ සෑම මාධ්‍යයක්ම වගකීමෙන් යුතුව රට ගැන හිතලා කටයුතු කරයි කියලා. බොහොම ස්තුතියි.
මීළඟට ගරු අනුරාධ ජයරත්න ඔබතුමාගේ විනාඩි 9ක කාලයක් තියෙනවා.
ගරු සභාපතිතුමනි අද දිනේදී නාගරික සංවර්ධන නිවාසයේ වගේම කම්කරු හා විදේශ රැකියා අමාත්‍යංශ වැසිච්ච විවාදයට ගන්න වෙලාවේදී මම හිතනවා මේ විශේෂයෙන්ම නාගරික සංවර්ධන නිවාස අමාත්‍යංශය ගත්තාම මේ අමාත්‍යංශය යටතට අවශ්‍ය වෙන ආයතන ගණනාවක් අද එක අමාත්‍යංශයක් යටතට අරගෙන කටයුතු කරන්න අවශ්‍ය පසුබිම සූදානම් වෙලා තියෙනවා. විශේෂයෙන් ඒ පිළිබඳව අපි ජනාධිපතිවට ස්තුතිවන්ත වෙනවා. මොකද හේතුව අපි බොහෝ විට දැක්කා අමාත්‍යංශ හැටියට තීන්දුව තීරණ අරගෙන වැඩ කටයුතු කරනකොට විවිධ ඒ අමාත්‍යංශයට අයිති වෙන වැඩ කටයුතු වලට අත්‍යවශ්‍ය වන ආයතන සමහර විට වෙනම අමාත්‍යංශ යටතේ තමයි පෞද්ගල කාලවල තිබුණේ. සමාජ කෘෂිකර්ම විෂය ගත්තොත් එහෙම පැලට් එක ගෙන්නන්නේ කෙනෙක්, කිටවන්නේ තව කෙනෙක්, අපනයනය කරන්නේ තව කෙනෙක්. සමහර තීන්දුව తీරන එකක්වත් පෙළගස්ස ගන්න බැරි තැනකට ආවා. හැබැයි අද විශේෂයෙන්ම මේ අමාත්‍යාංශයේදී අපි යෝජනාවක් හැටියට කරන්නේ මෙවැනි අත්‍යවශ්‍ය වෙච්ච ආයතන ටික අපිට පුළුවන් නම් එක අමාත්‍යාංශ, මොකද අමාත්‍යවරු ප්‍රමාණය සීමිත නම්, ඒ අමාත්‍යවරු පත්වන ප්‍රමාණය සීමිත නම් අපිට මේ කියන අමාත්‍යාංශ මොනවද කියන එකත් හරියාකාරව නිශ්චිත කරලා ඒකට ඒක ඒ වෙනුවෙන් එකතු වෙන්න ඕන ආයතන මොනවද කියන එකත් නිශ්චිත කරන්න පුළුවන් නම් මම හිතනවා රට හැටියට ඒක වඩා සුබවාදී වෙයි කියලායි මම විශ්වාස කරන්නේ. මොකද සමහර විට හිතුවට අමාත්‍යාංශ වෙන් වෙනකොට, ආයතන වෙන් වෙනකොට අපි දැක්කා මේ බෝඩ් ටික වෙනස් කරන්න, ලිපි ශිෂ්‍ය ටික වෙන් කරන්න, මේ කරන වියදම මහ බරපතල වියදමක් විතරක් නෙවෙයි, සමහර තීන්දුව తీරන අරගෙන රටක් හැටියට ඉස්සරහට යන්න පුළුවන්කමකුත් නැහැ. ඒ වගේම තමයි නාගරික සංවර්ධන නිවාස අමාත්‍යාංශය විශේෂයෙන් කතා කරනකොට මේ අමාත්‍යාංශය හරහා ආසියාවේ වේගයෙන්ම සංවර්ධනය වෙන නගරය බවටත් අපිට කොළඹ, මේ කොළඹ නගරය අපිට පත් කරගන්න පුළුවන් වෙච්ච කාලවකවානුවකුත් තිබුණා. හැබැයි අද වෙනකොට අපි දන්නවා බොහෝ විට රට හැටියට අපි මුහුණ දීලා තියෙන ප්‍රශ්න අර්බුද සියල්ලත් එක්ක සංසන්දනය කරලා බලනකොට අපිට ලැබෙන මුදල් ප්‍රමාණය දිහා බැලුවම, මේ අමාත්‍යාංශ හැටියට වෙන් වෙන මුදල් ප්‍රමාණය එහෙම දිහා බැලුවම, මම මේ සංඛ්‍යා ලේඛන ටික ගත්ත 2021 වර්ෂය වෙනකොට බිලියන 8.9යි. ඒ තමන්ගේ වියදම් වෙන මුදලුත් එක්ක 2022 වර්ෂයට 2.77යි, 2023 වර්ෂයට 1 බිලියන්. එතකොට මේකේ මුදල පිළිබඳ ප්‍රශ්නයක් නෙවෙයි. අපි දන්නවා රට හැටියට අද තියෙන අර්බුද ප්‍රශ්න මේ සියල්ලත් එක්ක අපිට කොයිතරම් දුරට මුදල් ප්‍රමාණයක් වෙන් කරන්න පුළුවන්ද කියන එක පිළිබඳ ඒ ප්‍රශ්න ගැටලු ගණනාවක් තියෙනවා. හැබැයි අපි තේරුම් ගන්න ඕනේ පහුගිය දිනේදී සංචාරක අමාත්‍යාංශය වගේ වැයශීෂවල කතා කරනකොට මේ රටට සංචාරකයෝ ගේන්න ඕනේ, සංචාරක කලාප ටික ඇති කරන්න ඕනේ, මේ රටේ ආකර්ෂණීය ස්ථාන ටික හැදෙන්න ඕනේ, මේ කියන සියලු තර්ක විතර්ක සියල්ල කරනකොට මේ අමාත්‍යාංශය හරියාකාරව ක්‍රියාත්මක කරේ නැත්නම් අපි ඔය කියන සේවා සැපයීම් එක රට ඉදිරියට ගෙනියන සියලු කාරණා ටික මම විශ්වාස කරන්නේ නැහැ අපි බලාපොරොත්තු වෙන ඉලක්කයට ගෙනියන්න පුළුවන්කම ලැබෙයි කියලා. මොකද මේ රටේ ජාතික ආරක්ෂාව පිළිබඳ සමහරු කතා කරන්න පටන් ගත්තේ, ඒකේ වටිනාකම තේරෙන්න පටන් ගත්තේ සහරාන් ප්‍රශ්නය ඇති වුණාට පස්සේ. තව කෙනෙකුට ඩොලර් පිළිබඳව අපේ තෙල් පෝලින් ටික එනකොට තමයි අපේ මේ යැපුන් ආර්ථිකයකින් මිදිලා අපි නිෂ්පාදන ආර්ථිකයකට යන්න ඕනේ, අපේ තියෙන අපි රට හැටියට අපි ශක්තිමත් වෙන්න ඕනේ කියන කාරණා හැම සමහරුන්ගේ ඔළුවට ආවේ ඒ අපේ තෙල් පෝලින් ටික මේ ප්‍රශ්න අර්බුද ටික දැක්කාම. ඒ නිසා විශේෂයෙන්ම තවත් අර්බුද ප්‍රශ්න දකින්න කලින් මේ අමාත්‍යාංශ හැටියට මම හිතන්නේ අපේ ඒකට ගැළපෙන ගරු අමාත්‍යවරයෙක් ඉන්නවා, ප්‍රසන්න රන්තුගේ අමතුමා, ඒ අවශ්‍ය කරන පරිසර අපි හදාගෙන ඉලක්ක සහගත දැනකට අරගෙන ගියොත් අපි බලාපොරොත්තු වෙන බොහෝ ඉලක්ක. මොකද මේක සමහර විට කතා නොකරට ඒක සංචාරක වෙන්න පුළුවන්, විවිධ අමාත්‍යාංශ වෙන්න පුළුවන්, වෙනද ආර්ථික ප්‍රතිපත්තිමය වශයෙන් අපි ගන්න තීන්දුව తీරන වෙන්න පුළුවන්. හැබැයි මෙතන කඩාගෙන වැටුනොත් ඔය කියන ආයෝජන, ඔය කියන සංචාරක, ඔය කියන සේවා මේ සියල්ල අඩපණ වෙනවා කියන එක විශේෂයෙන් මේ වෙලාවේදී සිහිපත් කරන්න ඕනේ. මොකද අපි බොහෝ විට අපි දැක්කා පෞගිය කාලවල වාරි මාර්ග, කුෂිකර්ම, ජල කළමනාකරණය ගැන කතා කරන හැබැයි මහවැලිය ගැන කතා කරන්නේ. නිකමෙට හිතන්න මහවැලිය තියෙන ඩෑම් ටික මැනේජ් කරගන්න, මේන්ටේන් කරගන්න සමහරට වෙන් වෙන මුදල් ප්‍රමාණය මදි. හැබැයි එක ඩෑම් එකක් කඩාගෙන ගිහිල්ලා ප්‍රශ්නයක් අර්බුදයක් આવොත් ඔය කියන මුළු වාරි පද්ධතියම ඉවරයි. මුළු කුෂිකර්මයේ රටේ ඉවරයි. අනිකුත් කියන සංවර්ධන මේ සියල්ල හැම පිටින්ම කඩාගෙන වැටෙනවා. හැබැයි එවැනි ප්‍රශ්නයක් ඇවිල්ලා මහවැලියට මුදල් වෙන් වෙනවට වැඩිය මහවැලිය කියන එකේ වටිනාකම මොකද්ද කියන එක අපි තේරුම් ගන්න ඕනේ. ඒ වගේම තමයි අපි විශේෂයෙන්ම මේකෙදී සිහිපත් කළ යුතු කාරණාවක් තියෙනවා. පෞගිය කාලවල නාගරික සංවර්ධන අධිකාරිය විශාල සැලසුම් ප්‍රමාණයක් නගර කේන්ද්‍ර කරගෙන කුඩා නගර 100ක් සංවර්ධනය කරන වැඩපිළිවෙල වගේම අනිකුත් හඳුනාගත් නගර සංවර්ධනය කරන වැඩපිළිවෙල ක්‍රියාත්මක වුණා. ඒකෙදී දැනට අත්පත් කරගත් ඉඩම් ටික, සමහර මේ අත්පත් කරගත් ඉඩම් ටික අපේ තියෙන මූල්‍ය අර්බුද ප්‍රශ්න නිසා අපිට වෙන් කරන්න පුළුවන් මුදල් ප්‍රමාණ නිසා සමහර කාරණා අවුරුදු 5-10 පරක් වෙලා තියෙනවා. උදාහරණයකට දැන් මේ අපි ගම්පල ගත්තොත් එහෙම අපේ ගම්පල නගරයේ තිබිච්ච රේල් පිල්ලත් එක නාවල පිටියට යන විකල්ප මාර්ගය, ඒ විකල්ප මාර්ගය ඉදිකරන්න යෝජනාව හදලා තිබ්බේ 1997. හැබැයි මුල් ගල් තියලා වැඩ පටන් ගත්තේ 2017. එතකොට ඒ අවුරුදු ගණනාවක් යනකම් ලද ඒ ඉදිකරනවට වැඩිය වියදමක් වෙන් කරනවා අර ඉන්න කණ්ඩායම් නැවත පදිංචි කරන්න, එහෙම නැත්නම් ඒවට අවශ්‍ය අනවසර ඉදිකිරීම් ටික කඩන්න, මේවට ඊට වැඩිය වියදමක් කරනවා. ඒ වගේම තමයි මේ කියන කාරණා ටික හරියට අඩුම ගන්න අත්පත් කරගත් ඉඩම් ටික හරිය ආරක්ෂා කරන වැඩපිළිවෙලක් නාගරික සංවර්ධන අධිකාරිය මම හිතන්නේ හරියාකාරව ක්‍රියාත්මක වෙන්න ඕනේ. මේකට නිලධාරී, ඒ කැපවීමෙන් වැඩ කරන නිලධාරී ඉන්නකල් හරි, හැබැයි නිලධාරී වෙනස් වෙනකොටත් ආයතන හැටියට ආරක්ෂා කරන වැඩපිළිවෙලක් හරියාකාරව අපි පවත්වා ගන්න ඕනේ. ඒ වගේම තමයි දැන් ගම්පල අපි ගත්තොත් එහෙම මම මේ උදාහරණයකට දෙන්නේ, මොකද මේවා
අපි ප්‍රායෝගිකව දැක්ක කාරණාවක්. දැන් ගම්පල තදවදේට නාගරික සංවර්ධන අධිකාරිය 2013 වර්ෂයේ සභාපතිතුමනේ යෝජනාවක් හැදුවා. හදලා උසාවිය වෙනම තැනකට ගෙනියන්න යෝජනාවක් ගෙනාවා. උසාවිය හදන්න අපේ විජේදාස රාජපක්ෂ මහත්තුමා තමයි කැබිනට් පත්‍රිකාව දාලා අපිට මුදල් ටික දුන්නේ. එදා මිලියන 380ක් දීලා අද අංග සම්පූර්ණ උසාවියක් අපිට ගම්පල නගරයට අද ලැබිලා තියෙනවා. හැබැයි මේ උසාවිය ගෙනියන්න නාගරික සංවර්ධන අධිකාරිය පළවෙනි යෝජනාව හැදුවේ මොකද්ද? ගම්පල නගරයේ තියෙන තදබදයවම කරන්න ඊට අවශ්‍ය රතගාලක් හදලා වාහන 150කට ආසන්න ප්‍රමාණයක් වාහන නතර කරන්න නාගරික සංවර්ධන අධිකාරියට අරන් නගර සභාවට පවරන්න රතගාලක් හදන්න. හැබැයි අද නැවත වතාවක් දැන් අපි හදලා ඉවරුනේ අවුරුදු 7ක් 8කට පස්සේ දැන් නැවත වතාවක් අධිකරණ අමාත්‍යාංශයෙන් අපි ලියුමක් දාලා දෙනවා. මොකද මම ඉන්න නිසා මම දන්නවා අධිකරණ අමාත්‍යාංශයෙන් නැවත දාලා තියෙනවා ගරු අමතුමනි ඒක නැවත වරක් අධිකරණයට දෙන්න කියලා. එතකොට අපි අධිකරණයට තිබිච්ච පර්චේස් 80 වෙනුවට නාගරික සංවර්ධන අධිකාරිය අක්කර එකයි කාලක් දීලා ඊට පස්සේ ඔබතුමාගේ මූලිකත්වයේ මිලියන 380ක් දීලා අදුල්ප උසාවියක් හදලා අර තියෙන උසාවිය අරගෙනත් ගිහිල්ලා අවසානයේ අර නගරේ වෙන්න තිබිච්ච සැලැස්මත් සම්පූර්ණයෙන් අනිත් පැත්තේ කඩාගෙන. එතකොට මේකේ අවසාන ප්‍රතිඵලය මොකක්ද? එනිසා මේකේ අපිට තියෙන මූල්‍ය ප්‍රශ්නත් එක්ක ව්‍යාපෘති වලට කල්ගත වුණාට, නිලධාරි වෙනස් වුණාට, ඔලු ගෙඩි මාරු වුණාට මේ වැඩපිළිවෙල නතර වුණොත් රට හැටියට අපි සම්පූර්ණ කඩන්න අපි කරපු ආයෝජන සියල්ල අනිත් පැත්තට විනාශ වෙනවා.
මතා විනාඩි දෙකක් කාලයක් තියෙනවා මෙතන.
මේ හදන සැලසුම් ටික සිරසාර සැලසුම් හැටියට මේව නීතියෙන් හැටියට පත් කරලා මේක කටයුතු කරන්න අපිට පරිසරය හදන්න පුළුවන් නම් මම විශ්වාස කරනවා ඒක අද දිනේදී අත්‍යවශ්‍ය කාරණාවක් කියලා. ඒ වගේම තමයි ගරු සභාපතිතුමනි අපි ඒ වගේම තමයි විශේෂයෙන්ම කර්මාන්ත අමාත්‍යාංශයේ මොකද තියෙන කාලයත් එක්ක කර්මාන්ත අමාත්‍යාංශයේ විශේෂයෙන්ම අපි උසස් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳව පෞගිය දිනේදී සුසිල් ප්‍රේමජාන්ත අමාත්‍යතුමා ප්‍රධානත්වයෙන් කමිටු ටික රැස් වුණා. මේ උසස් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ කමිටු වලටත් මං හිතන්නේ විදේශ රැකියා මේ වෙළඳපොළ පිළිබඳ ඉන්න පිරිස මේ සංශෝධන වලටත් මේ ප්‍රතිසංස්කරණ වලටත් පිටදායක වෙන කණ්ඩායමක් බවට පත් වෙනවා නම් හොඳයි කියන යෝජනාව මම ඉදිරිපත් කරනවා. මොකද හේතුව අද අපේ තියෙන ප්‍රශ්නය තමයි මොන අධ්‍යාපනය ලැබලා එළියට ආවත් අපි කියන කලා උපාධි මේ උපාධින් බොහෝමයක් හදලා එළියට එන පිරිස සමාජයේ තියෙන මේ ඩිමාන්ඩ් සප්ලයි එකත් එක්ක මැච්චෙන්න නැති පිරිසක් තමයි අපි අද සමාජයට එකතු කරන්නේ. ඒ නිසා ඒකේ අවසානයේ අසරණ වෙලා තියෙන වෙන මොනවත් නෙවෙයි කවුරුවත් නෙවෙයි හොඳටම අධ්‍යාපනය කරපු අර අපි දීපු හොඳම අඩිපාර ගියපු ওই උපාධිය ලබාගත් දරුවෝ ටික තමයි අද සමාජයේ අසරණ වෙච්ච පිරිසක් බවට පත් වෙලා තියෙන නිසා මේ කරන ප්‍රතිසංස්කරණ සියල්ලටම ඒ අවශ්‍ය කරන වෙනස්කම් වලට වෙළඳපොළ හඳුනාගත්ත පිරිසුත් මේකට එකතු වෙනවා නම් හොඳයි කියන යෝජනාව මම කරනවා. මොකද එහෙම නැති වුණොත් නැවත අපි මොන ප්‍රතිසංස්කරණ ටික කරගෙන ගියත් අවසානයේ ඒ ළමයිටත් අපිට මේ තියෙන තත්ත්වෙ මිරනවම අත් වුණොත් අපි මේ කරන ප්‍රතිසංස්කරණ එකකවත් වැඩක් වෙන්නේ නැහැ. ඒ නිසා විශේෂයෙන්ම මේ අමාත්‍යාංශ දෙක විශේෂයෙන්ම මේ වැය ශීර්ෂ දෙක අද රට හැටියට අපි මූණ පාලා තියෙන අර්බුද ප්‍රශ්න සියල්ල ගොඩ එන්න රටට අවශ්‍ය කරන විදේශ විනිමය අරගෙන එන්න පුළුවන් අමාත්‍යාංශයක් රටට අවශ්‍ය කරන සේවා සැපයීම් පැත්තට වෙන කණ්ඩායම් එකතු කරවන්න අවශ්‍ය වැඩපිළිවෙල හදන්න පුළුවන් අමාත්‍යාංශයක්. ඒ නිසා ඊට අවශ්‍ය වැඩපිළිවෙල හදන්න විශේෂයෙන් අපේ ගරු ඇමතුමා ඉන්නවා. ඒ වගේම මම හිතන්නේ අපේ අමාත්‍යාංශ ලේකම්තුමා සභාපතිතුමාලා සාධ්‍යක්ෂ ජෙනරල්වරු ඒ සියලුම දෙනාට මේ ඇති වෙලා තියෙන අර්බුද ප්‍රශ්නයෙන් ගොඩ එන්න ඒ කැප වෙලා වැඩ කරලා මේ අමාත්‍යාංශයේ සාර්ථක තැනට ගෙනියන්න ඔවුන්ට ඒ ශක්තිය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමින් මම නියදෙනවා. බොහොමත්ම ස්තුතියි.
බොහොම ස්තුතියි. මීළඟට ගරු නාලක ගොඩහේව මන්තුමා ඔතුමාට විනාඩි 9ක කාලයක් තියෙනවා.
ගරු
ඕඩර් ප්ලීස් ඔනරබල් ඉම්රාන් මාරූෆ් ටු ද චෙයාර්.
ගරු මූලාසනාරද මන්ත්‍රීතුමනි, නාගරික සංවර්ධන හා විදේශ රැකියා අමාත්‍යාංශයේ වැසීසේදී කතා කරන්නට අවස්ථාව ලබා දීම ගැන අපි ඔබට ස්තුතිවන්ත වෙනවා. නාගරික සංවර්ධන අමාත්‍යාංශය තමයි මගේ මූලික විෂය මේ දෙකෙන්. නාගරික සංවර්ධන අමාත්‍යාංශය කියලා කියන්නේ අතොසම ලංකාවේ තියෙන ප්‍රබලතම කැබිනට් අමාත්‍යාංශයක්. අපි සන්තෝෂ වෙනවා අද ප්‍රසන්න රන්තුංග මැතිතුමා මේ අමාත්‍යාංශයේ අමතිවරයා වශයෙන් ඉන්න එක. ඔබතුමාට කලින් මේ අමාත්‍යාංශයේ අමාත්‍යවරයා වශයෙන් හිටියේ හිටපු අගමැතිතුමා මහින්ද රාජපක්ෂ මහත්මයා. ඊට කලින් යහපාලන ආණ්ඩුව කාලේ පාට්ලි චම්පක ප්ලානර් කැමැතිතුමා හිටියා මෙගා පොලිස් කියලා කියපු කාලේ. ඒ වගේම මේ අමාත්‍යාංශය අපේ හිටපු ජනාධිපතිතුමාගේ ප්‍රියතම විෂයක්. ඉතින් පහුගිය කාලේ අපි මේ අමාත්‍යාංශයේ රාජ්‍ය අමාත්‍යවරයෙක් වශයෙන් ඉන්න කාලේ ජනාධිපතිතුමාගේත් අගමැතිතුමාගේත් නිරන්තර සම්බන්ධය මේ අමාත්‍යාංශයට තිබුණා. අත්වශ්‍යම කියනවා නම් මට මතකයි අද මේ නිලධාරියෝ අහන් ඉන්නවා මට පේනවා අපේ බොක්ස් එකේ ඉඳලා. මට යම්කිසි වෙලාවක රැස්වීමකට නිලධාරියෙක් ගෙන්න ගන්න ඕන වුණාම උඟක් වෙලාවට ලේකම්වරයෙක් හරි සභාපතිවරයෙක් හරි අධ්‍යක්ෂ ජෙනරාල්වරයෙක් හරි ඒගොල්ලෝ එක්කෝ ජනාධිපති මන්දිරේ එක්කෝ අගමැති කාර්යාලේ. නමුත් තමුන්නාසේ ඊට වාසනාවන්තයි, තමුන්නාසේට මේ අමාත්‍යාංශය සම්පූර්ණ නිදහසේ පාලනය කරන්න අවස්ථාව තිබෙනවා, විශාල අමාත්‍යාංශයක්. ඒතර මේ අමාත්‍යාංශයේ කටයුතු රාශියක් තියෙන නිසා මට සීමිත වෙලාවෙන් මම කරුණු කීපයක් ගැන විතරක් කතා කරන්න කැමතියි. එකක් තමයි තමුන්නාසේගේ යටතේ තිබෙන පහද්දිම සංවර්ධන අධිකාරිය. මේ ආයතනය ගැන වැඩි මට ඇහුන්නේ නැහැ මොනවත් කතා වෙනවා. මම හිතනවා ඒක අපි සඳහන් කරන්න ඕන දෙයක් කියලා. මොකද මම දැකපු මේ අමාත්‍යාංශය තුල තිබෙන මේ රටේ ජන ජීවිතයට විශාල දායකත්වයක් දෙන්න පුළුවන් ආයතනයක් තමයි මේ පහද්දිම සංවර්ධන අධිකාරිය කියලා කියන්නේ. අද අපි කොළඹ නගරේ ගම් වතුර දකින්නේ නැහැ මුලාසුනාරුව මන්ත්‍රීතුමනි. අපි නමුත් දැන්ට දශක දෙකකට පමණ පෙර මේ කොළඹ විශාල වශයෙන් ගම් වතුරට යට වෙන තත්ත්වයක් තිබුණා. ඒ තත්ත්වය වෙනස් කරන්න පුළුවන් වුණේ 1910න් පස්සේ පටන් ගත්ත ලෝක බැංකුව ආධාරයෙන් පටන් ගත්ත විශාල ව්‍යාපෘතියක් නිසා. ඒක අවුරුදු 15ක් 20ක් විතර ක්‍රියාත්මක වෙලා අද කොළඹ ගම් වතුර තත්ත්වයේ සම්පූර්ණ වගේ පාලනය වෙලා තියෙනවා. විශාල උමං පද්ධතියක් ඉදි වෙලා තියෙනවා. තව එක උමගක් මම හිතන්නේ ටොරන්ටෝ උමග විතරයි ඉදි කරන්නට තිබෙන්නේ. ඉතින් මේ ප්‍රශ්නේ කොළඹ විසඳුවා වගේ මම හිතන්නේ ඊළඟට අපිට බලන්න තියෙන වැදගත්ම දිස්ත්‍රික්කයක් තමයි ඔබත් මා දෙතනම නියෝජනය කරන අමතුමනි ගම්පහ දිස්ත්‍රික්කය. මම හිතන්නේ ඒ සම්බන්ධිනුත් බම රාජ්‍ය අමාත්‍යවරයා වශයෙන් ඉන්න කාලේ අපි සාකච්ඡාවක් ආරම්භ කරලා තිබුණා ලෝක බැංකුවත් සමග. මොකද ඒ වගේම විශාල ආධාරයක් අපිට අවශ්‍යයි මේ ගම්පහ දිස්ත්‍රික්කයේ තිබෙන ගම් වතුර ප්‍රශ්නේ විසඳන්න. මොකද ඒකත් මේ රටේ ජන ජීවිතේ විශාල බලපෑම් කරන, ඒ වගේම රටේ ආර්ථිකයට විශාල බලපෑම් කරන ප්‍රශ්න. එක පැත්තකින් කැලිමිටියාවත යට වෙන එක. ඒක අපිට බැමි දාලා නතර කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. ඒකේ උඩ ඉඳන්ම බොහෝ වෙනස්කම් කරගෙන එන්නට ඕනේ. ඒ සඳහා විශාල මුදලක් අවශ්‍ය වෙනවා. ඒ නිසා අපි සාකච්ඡා ආරම්භ කරපු කාරණේ ඉදිරියට ගෙන යන්න කියලා අපි ඇමතිතුමාගෙන් ඉල්ලා සිටිනවා. ඊළඟ තවත් ගම්පහ දිස්ත්‍රික්කයේ තිබෙන ප්‍රධාන ප්‍රශ්නය තමයි මේ වගුරු බිම් ගොඩ කිරීම නිසා ගම් වතුර ප්‍රශ්නේ වැඩි වෙන එක. ඒකට අපේ කාලේ අපි එක හොඳ විසඳුමක් දුන්නා. ඒ තමයි දිගින් දිගටම ගොඩ කිරීම නිසා හිමිමින් තිබිච්ච විල්පත්තු වගුරු බිම රම්සා තෙත් බිමක් විදිහට නම් කළා. නාගරික සංවර්ධන අධිකාරියට ගැසට් කරලා ඒක තවදුරටත් පුරවණ එක පාලනය කර ගැනීම. ඒ වෙලාවේ වැරදි මත නිසා විශාල ජන විරෝධයකුත් ආවා. මම හිතනවා අදේ ජනතාව තේරුම් අරන් ඇති අපි මොනතරම් යහපතක්ද කළේ මේ වගුරු බිම ආරක්ෂා කරලා දීලා. හෙක්ටයාර් 7000 සිට 3000ට අඩු වෙලා තිබිච්ච විල්පත්තු වගුරු බිම මේ පුත්‍රාජ වෙල වගුරු බිම දැන් සුරක්ෂිත වෙලා තිබෙනවා. ඊළඟ තවත් වැදගත් ප්‍රශ්නයක් තමයි මම නියෝජනය කරන ගම්පහ දිස්ත්‍රික්කයේ ගම්පහ ආසනේ ප්‍රදේශය. දැන් මේ ප්‍රදේශයේ තියෙන බරපතලම ප්‍රශ්න තමයි අත්තනගලු ඔය නිසා ඇතිවෙන ජල ප්‍රශ්නය. මේ සම්බන්ධයෙන් අපි පහුගිය කාලේ මේ විශේෂයෙන්ම ගොවි සමිතිවල නියෝජිතවරු අපේ සීනේ කතිකාවේ සමාජිකයෝ මෙයා අරගෙන මේ ගැන අධ්‍යයනය කරා. ඒ අධ්‍යයනය කරපුවම අපිට පෙනිච්ච දේ තමයි විශේෂයෙන්ම වාරි මාර්ග දෙපාර්තමේන්තුවේ කතා කරාම මේ අත්තනගලු ඔය පිටාරය යමීමේදී ප්‍රධාන ප්‍රශ්නයක් අපි දැක්කා. ඒ තමයි අත්තනගලු ඔයේ තියෙන අමුණු තුනක් තියෙනවා. තම්මිට අමුණ, ගල්වැටි අමුණ හා බෝලන් අමුණ කියන අමුණු තුන. මේ අමුණු හදලා තියෙන්නේ කුඹුරු වගාව සඳහා වතුර ලබා ගන්න. හැබැයි කුඹුරු වගාව හදාගෙන තියෙන මේ අමුණු හරියාකාරව ක්‍රියාත්මක නොවීම නිසා තමයි මේ හුඟක් දුරට මේ ගම්පහ ප්‍රදේශයේ මේ ගම් වතුර ප්‍රශ්නේ ඇති වෙන්නේ. මේක ඇත්තටම අපිට අවිල්ල කිව්වේ මේ ගොවි සමිතිවල අය. ඊට පස්සේ අපිත් ඒක ගැන අධ්‍යයනය කරා. පස්සේ මම ගිහිල්ලා වාරි මාර්ග දෙපාර්තමේන්තුවත් එක්ක මේ ගැන කතා කරා. මොකද පහදින් සංවර්ධන අධිකාරිය මේක තනියම කරන්න බැරි නිසා. ඒ කතා කරලා අපි එකඟතාවකට ආවා. එතන තියෙන අමුණු තුنين විශේෂයෙන්ම ගල්වැටි අමුණ තියෙන දොරටු 4 දොරටු 8කට වැඩි කර ගන්නටත්, ඒ වගේම බොලන්ද අමුණ තියෙන දොරටු 6 දොරටු 12කටත් වැඩි කර ගන්න. මේ වෙලාවේ චමල්රාජ පක්ෂ ඇමතිතුමා හිටියේ වාරි මාර්ග ඇමතිවරයා වශයෙන්. එතුමා එකඟ වුණා ඒ සඳහා මුදල් ව්‍යය කරන්නට මේ සඳහා. දැන් මේ වසරේ අපිට පේන ඇමතිතුමනි ප්‍රතිපාදන ලැබිලා තිබෙනවා මේ සඳහා සම්පූර්ණ ප්‍රමාණවත් නොවෙන්න පුළුවන්. නමුත් අපි බලාපොරොත්තු වෙනවා ගම්පහ දිස්ත්‍රික්කයේ අමාත්‍යවරයෙක් වශයෙන් තමුන්නාන්සේ අපි මේ පටන් ගත්ත වැඩපිළිවෙල ඉදිරියට ගිහිල්ලා මේ ගම්පහ ප්‍රදේශයේ තියෙන ජල ප්‍රශ්නයට විසඳුමක් ලබා දෙන්නට කටයුතු කරාවිය කියලා. ඊළඟට අපි නාගරික සංවර්ධන අධිකාරිය ගැන කතා කරනකොට නාගරික සංවර්ධන අධිකාරියෙන් මේ රටේ විශාල වැඩ කොටසක් කරනවා. පහුගිය කාලේ විශාල වශයෙන් මුදල් වියදම් කරපු අමාත්‍යංශය. මට පේනවා මේ පාර ආයවැයේදී ඒ ආයතන සඳහා වෙන් කරලා තියෙන මුදල් ප්‍රමාණය ඉතාමත්ම අඩුයි. අඩු මුදලක් වෙන් කළා තියෙන හැබැයි මම විශ්වාස කරනවා ඇමතිතුමනි මේක එකwidehatකට ඔබතුමාට ආශිර්වාදයක් කියලා. මොකද මුදල් ඕන හැටියට තියෙනකොට ඉල්ලන මුදල් ප්‍රමාණය ලැබෙනකොට සමහර වෙලාවට ඒකේ තියෙන නාස්තියත් ඒ වගේම වැඩි. මුදල් නැති වුණාම අපිට පුළුවන් අවශ්‍ය දේ හරියට හොයලා බලලා අත්‍යවශ්‍ය දේ සඳහා පමණක් වියදම් කරන්න. ඒ නිසා මම හිතනවා මේ වෙලාවේ මේ තියෙන ප්‍රශ්නෙන් අපි ආශිර්වාදයක් කරගෙන ඉස්සරහා දිහා බලන්න පුළුවන් කියලා. නාගරික සංවර්ධන අධිකාරියෙන් කරන විශාල වැඩ ප්‍රමාණය අතරේ මගේ සීමිත කාලේ මම කරුණු කිහිපයක් ගැන විතරක් කතා කරන්න බලාපොරොත්තු වෙනවා. පළමුවෙනි තමයි මේ නිවාස. පෞගේ කාලේ අපි කරපු වැදගත්ම දෙයක් තමයි නිවාස සංවර්ධනය. අපි කරා අඩු ආදායම්ලාභී නිවාස සංවර්ධනය, ඒ වගේම මැදි ආදායම් සඳහා නිවාස ඉදිකරන එක. මේ දෙකෙන්ම විශාල වැඩ කොටසක් රටට කෙරලා තිබුණත් මම හිතනවා මේ දෙකම අපි වර්ධවා ගත්ත ආකෘතියන් කියලා. පළවෙනි කාරණේ අපි බලමු මේ අඩු ආදායම්ලාභීන් සඳහා අපි හදපු නිවාස. 2010 යුද්ධෙන් පස්සේ ඒ වගේට හිටපු අමාත්‍යවරයා මහින්ද රාජපක්ෂ මැතිතුමා, ලේකම්වරයා ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා, ඒ අය පටන් ගත්ත මේ අඩු ආදායම් ලාභින් සඳහා නිවාස සාධන ව්‍යාපෘතිය.
ඒ වෙලාවට විනාඩි 2ක කාලයක් තියෙනවා. තව විනාඩි 2ක් තියෙනවා.
ඒ වෙලාවේ අදහස වුණේ මේ මුලින් යම් කිසි ණය මුදලක් අරගෙන මේ මුදල් නිවාස හදන්න පටන් අරගෙන ඊට පස්සේ කොළඹ ප්‍රදේශයේ සිට දිළිඳු ජනතාව ජීවත් වෙන නිවාස වලින් කොටසක් මේ නිවාස වලට අලුත් නිවාස වලට ගෙනහිල්ලා ඒ ඉඩම් නිදහස් කරගෙන ඒ ඉඩම් ආයෝජනය සඳහා යොදවාගෙන ඒ ලැබෙන මුදල් ඊට පස්සේ නිවාස සඳහා යොදවා ගන්න. නමුත් මේක පහුගිය කාලේ සිද්ධ වෙලා නැහැ. අද ඒ නිසා තමයි රජයෙන් තාමත් මුදල් බලාපොරොත්තු වෙන්නේ මේ අඩු ආදායම් ලාභී නිවාස සෑදීම සඳහා. මේ අපි වරදවා ගත්ත එක ආකෘතියක්. දෙවෙනි එක තමයි මැදි ආදායම් ලාභී නිවාස. මැදි ආදායම් ලාභී නිවාසවල මම අමාත්‍යාංශයට හිටපු කාලේ මම නිතරම කියන්න උත්සාහ කරපු දෙයක් තමයි මේක අපි කරන්න උත්සාහ කරන්න එපා. මේක ආණ්ඩුවෙන් කරන්න උත්සාහ කරන්න එපා. දැන් පටන් ගත්ත ටික කරමු කරන දෙයක් නැහැ. නමුත් ඉස්සරහට මේක කරන්න එපා. මේක කරන්න රාජ්‍ය පෞද්ගලික ආයෝජන විදියට. මොකද අපිට ව්‍යාපාර කිරීමේ හැකියාව නැහැ. ඒකේ ප්‍රතිඵලය අපිට පේනවා. අපි ගෙවල් 3000ක් විතර හදන්න පටන් ගන්න තියෙනවා. ඒ සියල්ල අද නතර වෙලා. ඒවට මුදල් ගෙවපු අයට දැන් ඒ මුදල් ආපසු ගන්නට සිද්ධ වෙලා, එක්කෝ ඒ මුදල් ලබා ගන්න බැරුව එයාගේ ණය ගෙවන්න සිද්ධ වෙලා. ඇයි මේක වෙලා තියෙන්නේ? පෞද්ගලික අංශයේ මේක කරා නම් කවදවත් මේක වෙන්නේ නැහැ. අපි කළ යුතුව තිබුණේ ඒ නිවාස වලට කොටස් වශයෙන් මුදල් ලබා ගැනීමෙන් ඒ ලබා ගන්නා මුදල් වලින් ඒ සංවර්ධනය කරන්නයි. එහෙමයි පෞද්ගලික ආයතනයක් කරා නම් කරන්නේ. නමුත් රජය කරන්න ගියාම මොකද වෙන්නේ? අපි මේ මුදල් එකතු කරන්න කිසිම උත්සාහයක් ගන්නෙ නැහැ. අපි රජයේ මුදලෙන් හදාගෙන යනවා. අන්තිමට ඉර වෙලා මේක නතර වෙලා විශාල මුදලක් නාස්ති වෙලා තියෙනවා. මිනිසුන්ට අන්තිමේදි ගන්න දෙයක් නැහැ. ඊළඟ අපි කරන බොහෝ සංවර්ධන කටයුතු අපි ආර්ථිකමේ පැත්තෙන් බලන්නේ නැහැ. අපි මොනවාරි ඩිසයින් එකක් කරනවා, විශාල වියදමක් දරනවා. නැවත ඒකේ ආර්ථික ප්‍රතිලාභ රටට වෙන වාසිය ගැන බලන්නේ නැහැ. මම කාලේ සීමාසෙ එක උදාහරණ ගන්නවා. මැනින් වෙළඳපොළ අපි පැලියුගර හදලා තියෙන ලස්සන මැනින් වෙළඳපොළ බිලියන 6.9ක් වියදම් කරලා හැදුවට ඒක සැලසුම් කරලා තිබුණේ
මුලස්සන. මතුම කාලය අවසන්යි.
සැලසුම් කරලා තිබුණේ මුලස්සනට මන්ත්‍රීතුමනි කොටුවේ හිටපු වෙළඳ ටික ගේන්න විතරයි. බිලියන 6.9ක් ඒකට වියදම් කරන්න ඕනේද? ඒක නෙවෙයි අපි කළ යුතු තිබුණේ. අපි ඒක සැලසුම් කළ යුතු තිබුණා. ඒ වගේ දෙගුණයක් මේක ඇතුළේ ඇකමඩේට් කරන්න. නමුත් ඒක කරලා තිබුණේ නැහැ. ඒ නිසා තමයි අද විශාල වියදමක් දරලා අලුතෙන් ඒක සංවර්ධනය කරන්න වගේ දේවල් වෙලා තියෙන නිසා මම කිටි කාලෙ නිසා මම නැවතත් කියන්නේ ඔබතුමාට හොඳ අවස්ථාවක් කියලා තියෙනවා. එමෙතුමනි මේ අමාත්‍යාංශයෙන් රටේ ආර්ථිකයට විශාල දායකත්වයක් ලබා දෙන්න. ඒ නිසා මම අහලා තියෙනවා ඔබතුමා කියනවා ඔබතුමාගේ කතාවල බොහෝ විට තියෙන ව්‍යාපෘති පමණක් කරන්න අලුතෙන් ඒවා පටන් ගන්න එපා කියලා. හැබැයි අලුතෙන් ඒවා පටන්
ගන්න
ආවමත් මේ විදිහට නාස්තිය නතර කරලා ආර්ථික වශයෙන් කියලා පුළුවන් තරම් පෞද්ගලික අංශය සම්බන්ධ කරගෙන මේ රටේ ආර්ථිකයට දායකත්වයක් දෙන විදිහට මේ අමාත්‍යාංශය මෙහෙමන්න කියලා මම ඔබතුමාගෙන් ඉල්ලා සිටිනවා.
බොහොම ස්තුතියි මතුතුමා.